එමන අපිට පටන් ගන්න පුළුවන්. හැම දිනාටම තෙරුවන් සරණයි. අපි තථාගතයන් වහන්සේටත්, තථාගතයන් වහන්සේ නිසා බිහිවුණා වූ උතුම් ධර්ම රත්නයටත්, ඒ උතුම් ධර්ම රත්නය නිසා බිහිවුණා වූ උතුම් ආර්ය පුද්ගල මහා සංඝරත්නයටත් නමස්කාර කරමු. නමස්කාරේ වේවා. අද අපි සාකච්ඡාවට තෝරගෙන තියෙන්නේ ප්‍රමාද විහාරී සූත්‍රය. මේක සංයුත්ත නිකායේ සලායතන වග්ගයේ තියෙන සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාවදී තථාගතයන් වහන්සේ දේශනා කරන මහණෙනි, ඔබට ප්‍රමාද විහරණ ඇත්තාහුද අප්‍රමාද විහරණ ඇත්තාහුද දේශනා කරන්නේ. එයා සව් මහණෙනි, කෙසේ නම් ප්‍රමාද විහරණ ඇත්තේ වේද යත්. මහණෙනි, චක්කු ඉන්ද්‍රියේ සංවර රහිතව වෙසින්නහුගේ සිත චක්කු විඥානේ දතියුතු රූපයන්හි කෙලසුන්ගෙන් තෙත් කරනු ලැබේ. කෙලසුන්ගෙන් තෙත් වූ සිත් ඇති ඔහුට ප්‍රමෝදය නොවේ. ප්‍රමෝදය නැති කල්ලි ප්‍රීතිය නොවේ. ප්‍රීතිය නැති කල්ලි පස්සද්ධිය නොවේ. පස්සද්ධිය නැති කල්ලි දුකසේ වෙසේ. දුක් ඇත්තෝගේ සිත එකඟ නොවේ. සිත එකඟ නොවූ කල්ලි දහම් පහළ නොවේ. දහම් පහළ නොවීමෙන් පමා විහරණ ඇත්තේ යයි ගැනීමට එයි. එතකොට මෙතෙන්දි තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ ඉන්ද්‍රිය අසංවරය. එතකොට මෙතන මේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ ඉන්ද්‍රිය අසංවරය කියන එක තියෙනවා නම් ඒක නිසා අපිට ව්‍යාසිත චිත්තය කියන එක ඇති වෙනවා කියලා. ව්‍යාසිත චිත්තය. ඒ කියන්නේ මේ සිත කියන එක අපි තෙත් වෙනවා. දැන් අපි ඇහෙන් රූපයක් බැලුවාම ඒ රූපයන් නිසා අපේ ඇසේ තෙත ගතියක් ඇති වෙනවා. මේ තෙත ගතිය ඇති වෙනවා කියන එක අපි පස්සේ පැහැදිලි කරනවා ටිකක් ඔය ඩයග්‍රෑම් එකත් එක්ක. එතකොට මෙතන බැලුවේ මේ ව්‍යාසිත චිත්‍ර ඉන්ද්‍රිය අසංවරය තියෙනවා නම් අපේ සිත තෙමීමක් වෙනවා. ඒ සිත කියන එක තෙමුණා නම්, තෙත් බවට පත් වුණා නම් චිත්තය ප්‍රමෝදය කියන එක ඇති වෙන්නේ නැtei කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ අපි සාමාන්‍ය වස්තුවක් දිහා බලලා අපි කල්පනා කළාම ඒ වස්තුව හොඳයි, ලස්සනයි, සුඛයි ආදි වශයෙන් අපි සිතන යම් ආකාරයකට ඇති වුණාද අපි හිතාගෙන ඉන්නේ ඒක සුඛයක් වෙනවා කියලා මේ තථාගතයන් වහන්සේ මෙතන පෙන්නන්නේ. එහෙම වුණොත්ින් ප්‍රමෝදයක් අපිට නැtei කියන එකයි. ඉතින් ප්‍රමෝදයක් නැත්නම් අපිට ප්‍රීතියක් කියන එක නැtei කියන එක තියෙනවා. තථාගතයන් වහන්සේ මෙතෙන්දී දේශනා කරනවා. ප්‍රීතිය නැත්නම් ප්‍රසද්ධියක් නැහැ. ප්‍රසද්ධියක් නැත්නම් අපි වාසය කරන්නේ දුකෙන්. දුකෙන් වාසය කරනවා නම් ඒක නිසාම අපිට මේ චිත්තේ සමාදාන් වීමක් වෙන්නේ නැහැ. දුක්ඛය තියෙන අවස්ථාවේදී අපි සමාධි සහිත ස්වභාවයක් තියෙන්නේ නැහැ. ඒක නිසා ධර්මීය කියන එක පහළ වෙන්නේ නැද්දී කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ධම්මනා පාතු භාවති කියලා පෙන්නනවා. දැන් අපි දන්නවනේ අර ජාතිය දිකේනවා කන්දානම් පාතු භාවෝ කියලා. ඒ වගේ මෙතන පාතු භාවය කියන එක පෙන්නනවා මේ ධර්මීය කියන එක පහළ වීමක් වෙන්නේ නැtei කියලා. ඒ ධර්මීය කියන එක පහළ වෙන්නේ නැත්තම් ඒ පුද්ගලයා ඒ ප්‍රමාද විහරණයෙන් ඉන්නවා කියන එකයි තථාගතයන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේ පෙන්නන්නේ. ඉතින් අපි දන්නවා ප්‍රමාදය කියලා කියන්නේ මෝහේ මූලය. ඒ මෝහ මූලය ඇති වුණාම ඉතින් මෝහයට තමයි අපි ගමන් කරන්නේ. එතකොට මෙතෙන්දී ඉතින් මෝහය ඇති වුණා නම් ඉතින් අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා මේ මුළු පටිච්ච සමුප්පාදයම ඉතින් ක්‍රියාත්මක වෙනවා. දුක්ඛයම තමයි ඇති වෙන්නේ. මේ විදිහටම තථාගතයන් වහන්සේ ආපහු දේශනා කරනවා මේ සෝත ඉන්ද්‍රිය. අපි කණෙන් සද්ද අහලා සංවර රහිතව හිටියනම්, ඒ වගේම අපි ගාන ඉන්ද්‍රිය, ඒ ජීවා ඉන්ද්‍රිය, ඒ වගේම කාය ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය, මේ අසංවරව මේක පැවැත්වුවා නම් සංවර භාවයක් නැත්තම් ඒක නිසාම මේ මනස විඥානී තෙත් වෙලා ප්‍රමෝදය නැති වෙනවා. ප්‍රමෝදය නැති නිසා ප්‍රීතියක් නැහැ, අසද්ධියක් නැහැ. දුකෙන් වාසය කරනවා. දුකෙන් වාසය කළා මේ නිසා මේ සමාධියක් නැතුව ඒ පුද්ගලයාට ධර්මයක් පහළ වෙන්නේ නැහැ. ඒක නිසාම ඒ පුද්ගලයා ප්‍රමාද විහරණයෙන් ඉන්නවා කියන එක දේශනා කරනවා. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මාන්නේ කෙසේනම් නොපමා විහරණිය ඇත්තේ වේද? මහනි චක්කු ඉන්ද්‍රියෙන් සංවර සහිතව විසින්නෝගේ සිත ඒ චක්කු විඥානින් දතියුතු රූපයන්ගෙන් ඒ කෙලසුන්ගෙන් තෙත් කරන්නේ නැති නිසා නැකිතෙත් කරන්නේ නැහැ ඒ තෙත් කරන්නේ නැති නිසා ඒ පුද්ගලයාට ප්‍රමෝදය කියන එක උපදිනවා ප්‍රමෝදය නැත්තම් ඒ පුද්ගලයාට ප්‍රීතිය උපදිනවා ප්‍රීතිසිත ඇත්තෝගේ කාය සැහැල්ලු වෙනවා සැහැල්ලු කාය ඇත්තේ සුවේ ඇති වෙනවා මෙතන පෙන්නන්නේ මේ පස්සද්ධිය කියන එක සුවේ ඇත්තෝගේ සිත එකඟ වෙනවා සිත එකඟ වූ කල්ලි ධර්මයේ පහළ වෙනවා ධර්මයේ පහළ වීමෙන් මේ පුද්ගලයා නොපමා විහෙරණිය ඇත්තේ කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා එතකොට අර ඉස්සෙල්ල කිව්ව එක අනිත් පැත්තට වෙන ආකාරයක එතකොට මේ විදිහටම මේ අපේ කනින් සද්ද අහලා නාසයෙන් සුවඳ අර දැනගෙන ඊළඟට දිවෙන් රසය කයින් ස්පර්ශය ඒ වගේ මනසින් ධර්මය මේ ආකාරයට මේකේ සංගරව අපි වාසය කරනවා නම් ඒ වාසය කිරීම හේතු කොටගෙන ආපහු තථාගතයන් වහන්සේ අර පෙන්නනවා ප්‍රමෝදය ප්‍රීතිය පස්සද්ධිය මේ විදිහට ඇති වෙනවාය අන්තිමට සමාධිය ඇති වෙලා ඒ ධර්මයේ පහළ වෙනවාය ප්‍රමාදය නැතුව අප්‍රමාදව එතනම කටයුතු කරනවා කියන එක උපමා විහරණයක් ඇත්තේ කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. ඉතින් මේ සූත්‍ර දේශනාව මේ විදිහට බැලුවහම බොහොම කෙටි. එතකොට මේ සූත්‍ර දේශනාවේ මේ කෙටියෙන් ප්‍රකාශ කරපු සූත්‍ර දේශනාවට දැන් අපි ඕගලන්ට එවලා තිනවා අර ඩයග්‍රම්ස් වගේයක් කලින් එව්වා. ආයතන දෙක මේ ආයතන දෙක භාවනාව මේක මේව කෙරෙන්නේ අර ආයතනේ එක භාවනාව කරලයි මේ දෙක භාවනාව කෙනෙක් කරන්න ඕනේ. එතකොට ඉතින් මේ හැම ස්ලයිඩ් එකක්ම ගත්තාම භාවනාවක්. ඉතින් ඕකේ පළවෙනි ගොලේ තමයි ඇත්තම කියනවා ලොකුම භාවනාව තියෙන්නේ. එතකොට මේ භාවනාව මේකෙදි බලන්න මේ පළවෙනියම පෙන්නන්නේ කොහොමද මේ දෝමනස්සය කියන එක එන්නේ කියලා. දෝමනස්සය කියන එක ඇති වෙන්නේ කොහොමද කියන තමයි මම මේ ස්ලයිඩ් එක දෙවෙනි ස්ලයිඩ් එක ගැන කතා කරන්නේ. මේක ඇති වෙන්නේ මේ අභිජ්ජාව ඇති වෙච්ච ගමම්ම දෝමනස්සය ඇති වෙනවද කොහොමද කියලා මට දවසක ප්‍රශ්නයක් ආවා. ඒ භාවනාවේදී එතෙන්දී මට රහතන් වහන්සේලා උදව් කිරීමෙන් ඒක දැනගත්තා. මේ අපි දන්නවා අපි රූපයක් දැක්ක ගමන් ඒ රූපය නිසා අපි අර දකුණු අත පැත්තේ අපි අර දෙපාරක් අපි කරකවනවා කියලා. ඒ පළවෙනි පාරට අපි කරකවන්නේ අවිද්‍ය ආශ්‍රවය මගින්. අවිද්‍ය ආශ්‍රවයෙන් අර මෝහ සල්ලි ඇති වෙලා තමයි කරකවන්නේ. ඒ අවිද්‍ය ආශ්‍රවයෙන් කරකෙව්වහම ඕගොල්ලන්ට පේනවා ඔය ඒරියා 2 කියලා ඔය ඩයග්‍රෑම් එකේ තියෙනවා. ඒක ලකුණු කරලා තියෙන්නේ ඔය අවිද්‍ය අනුසයට හේතු කළා ඒක. ලකුණු කරලා තියෙන අනුසයත් එක්ක මෙන්න මේක තමයි මේ පළවෙනියට හැදෙන ඒරියා එක. ඒරියා 2 කියන එක අර අවිද්‍ය ආශ්‍රය නිසා ඒක ලකුණු වෙනවා මාක් වෙනවා එහෙම නැත්නම් මතකයේ තේනවා. ওই ඒරියා එකට තමයි කියන්නේ සරසංකප්පය කියලා. අහලා ඇති මේ සරසංකප්පය කියන එක මේ එතෙන්දි කියනවා අරුමුණු එන නිසා සිතෙන්න සිතෙනවා කියන එක. ওই ඉංග්‍රීසි භාෂාවෙන් ඕවත් කියනවා intentions කියලා memories කියලා ඕක ලකුණු පෙන්වලා දීලා තියෙනවා. එතකොට මෙන්න මේ සරසංකප්ප ඒරියා එක මේක ඇති වෙන්නේ නිකම්ම නෙමෙයි. අපි අතීත කාලයේ යම් ආකාරයකට අපි හිතමු ආහාරයක් කියන එක ගත්ත කියලා. ඒ ආහාරය අරගෙන ඒක රසයි කියලා යම් ආකාරයකට අපි ඇති වෙලා තියෙන දේ තියෙනවනේ. අන්න ඒක හේතු කොටගෙන තමයි මේ අපේ අනුසය ධර්මයේ තියෙන නිසා තමයි අපි ඔතන ওই විදිහට ඒරියා 2 කියන එක එපත් වීමක් තියෙන්නේ. එතකොට මේක රහතන් වහන්සේ නමකට ඔය ඕකේ ඇතිවීමක් වෙන්නේ නැහැ. එතකොට ඔය පෙලක්කට ඒ මුලින් ඒ ඩයග්‍රෑම් එකේ ලියලා ඇති ඔතන taint of ignorance කියලා දෙන අවිද්‍ය අනුසය කියලා එතන වැරදියට ලියලා දෙන අවිද්‍ය ආශ්‍රය වෙන්න ඕනි. කරකවන්නේ අවිද්‍ය ආශ්‍රය නිසා. එතකොට මේ අවිද්‍ය ආශ්‍රය කියන එක ඇති වුණා. ඊට පස්සේ අපි තෝරගත්තා මේ අර මානිය කියන එක හොඳම දික්තිය තෝරගන්නවා කියවන්නේ. දැන් ඒකත් එක්ක ආපහු කරකවනකොට ඔන්න ඒරියා 1 කියන එක ඒක ඇති වෙනවා. එතකොට මතක තියාගන්න මෙතන මානියත් එක්ක කරකවනවා කිව්වහම එතන තියෙන මේ දික්ටි ආශ්‍රය නිසා අපි කාම ආශ්‍රය ඔතන තියෙනවා. ඒක අනුව තමයි ওই නන්දිය කියන එක අපිට මෙතන ඇති වෙන්නේ. මේ නන්දිසගත ස්වභාවය දැන් ඒරියා 1 එකයි ඒරියා 2 එකයි කියන එක ওই දෙක කවදාවත් කෙනෙකුට ඕක මැච් වෙන්නේ නැහැ. ওই ඉරියාක එකමයි කියලා එන්නේ නැහැ. මොකද අපි ඔය ජරාවට යනවා කියන එක ඉපදිච්ච මොහොතේ ඉඳන්ම තියෙනවා. ඒ වගේම ওই ආහාරයක් එහෙම ගත්තාම කෙනෙක් කල්පනා කළොත් මම කවදාවත් කාලා නැති එකක් අවස්ථාවක් ගත්තා වුණත් ඕකේ තියෙනවා අපි අතීතයේ හෝ භාවිතා කිරීමෙන් ඇතුණා වූ දේවල් තියෙනවා. එතකොට මේ දෙක කවදාවත් මැච් වෙන්නේ නැහැ. දැන් මෙන්න මේ ඒරියා 1 එකේ ඒරියා 2 එකේ වෙනස කියන එක අපිට තේරෙනකොට දැනකොට මේ වෙලාවේදී මේ භවආශ්‍රයව ප්‍රශ්න කරනවා මේ හදපු මේ ඇහැ කියන එක හරිද කියලා. මේ ඇහැ කියන එක හරිද කියන එක ප්‍රශ්න කරනවා කියන එක කල්පනා කරන්න භවආශ්‍රයේ ලක්ෂණයත් එක්ක. අපි දන්නවා භවආශ්‍රයේ ලක්ෂණේ තමයි ප්‍රාර්ථනේ ගන්තෙන් අபிසංකාරාකාය සංකරන්ති කියන එක. එතකොට අපි රූපය ප්‍රාර්ථනා කළා. ඒ වගේම අපිට ඒක නිසා අර වේදනාවක් ග්‍රන්ථ වුණා. ඒ වේදනාව තමයි අර සුඛ සංඥාව වශයෙන් උතන ලකුණු කරලා තියෙන්නේ. එතකොට ඒකෙන් අபிසංකාරාකාය සංකරන්ති කියන්නේ අපි අර කලින් සතියේ සාකච්ඡා කළා ඒ ආයතනයන් කියන එකක් අපි හැදුවා. සලායතනිය කියන එක උතන ඇතීමක් තියෙනවා. ඒ අபிසංකාරාකාය සංකරන්ති මියගේ ඇහැ හැදුවා. එතකොට මේ ඇහැ කියන එක ඇස හරිදයි කියලා තමයි මේ භවආශ්‍රාවව විචාරණෝ මේක හදපු ඇහැ හරිද කියලා. ඒ ඇහැ හරිද කියලා භවආශ්‍රාවව විචාරපු වෙලාවේදී ඒ භවආශ්‍රාවය අහනවා අර තමා රූප මේ රූපේ සුඛයි කියලා ගත්තනේ. ඒ රූපේ සුඛයි කියලා ගත්ත එක හරිද කියලා. දැන් මේක හරියට නිකන් අර බ්ලේම් ගේම් එකක් වගේ තමයි යන්නේ. මෙයාගෙන් අහුවාම මෙයා කියනවා මේක ගත්ත එක හරිද කියන එක. එතකොට මෙන්න මේ හේතු උඩ තමයි මේ දෝමනස්සය කියන එක ඇති වෙන්නේ. එතකොට දැන් ඕගලන්ට පේනවා මේ ඒරියා 1 එකයි ඒරියා 2 එකයි. ඒ කියන්නේ මට අභිජ්ජා වෙච්ච ගම මං රූපේ අර පැත්තෙන් රූපේ නිසා දෙපාරක් කරකෝපු ගමම මට අභිජ්ජාව කියන එක ඇති වෙනවා. මේ අභිජ්ජාව කියන එක ඇති වෙච්ච ගමම එතනම තියෙනවා මේ දෙක හරි නැති කියලා. මේක ගැලපෙන්නේ නැති කියන එකේ වෙනස නිසා මේ පුද්ගලයාට දෝමනස්සය ඒ සියුම් ඇති වෙනවා. සාමාන්‍ය පුද්ගලයෙකුට මේක එකපාරට තේරෙන්නේ නැහැ. එයාට තේරෙන්නේ බොහෝ කාලයක් ගිහිල්ලා. හැබැයි ප්‍රඥාවෙන් යුතු සමාධියෙන් යුතු බලන කෙනාට පේනවා මේක එකපාරට මෙතන මේ වෙනසක් තියෙනවා මේකේ. ඒ වෙනස විඥාණය විසින් දන්නවා. ඒක තමයි අර භවආසාව එහෙම ਵਿਚාරන්නේ. මේක දැනිච්ච ගමන් දෝමනස්සය. ඉතින් ඕගලන්ට පේනවා දෝමනස්සය ඇති වුණා නම් ඒකේ තියෙන්නේ මොකද්ද? දුක වේදනාවක තියෙන්නේ පටිඝානුසය. ඉතින් අපි යන්නේ ඊළඟට පටිඝානුසයට තමයි ගමන් කිරීම කියන එක තියෙන්නේ. දැන් එතකොට මෙතෙන්දි වෙන්නේ මොකද්ද? එහෙනම් අපිට අභිජ්ජා වෙච්ච ගම දෝමනස්සය ඇති වෙනවා. ඊළඟට ඉතින් ව්‍යාපාදී ඊළඟට ඇති වෙන බව මේ මම ඒ වෙලාවේ රහතන් වහන්සේම සෝහම ඒ සම්පති මහ රහතන් වහන්සේ එක පැවසුවා එක වුණාම එක වෙනවා කියන එක. දැන් මෙතකොට මෙතන මේ හරි විශාල ධර්මයක් තියෙනවා. එහෙමනම් අභිජ්ජා වෙච්ච ගමන් අපිට දෝමනස්සය වෙනවා කියන එක තමන් ගන්නවා කියන එක. ඉතින් මේක මේ පාරක යනකොට වුණත් කෙනෙකුට භාවිතා කරන්න පුළුවන්. අභිජ්ජා වෙනුනොත් මට එකපාරට දෝමනස්සයක්. එහෙමනම් මට මොකටද දෝමනස්සයක් මම ගන්න කියන එක. ඉතින් ඒක ගත්තොතින් දැන් මේ සූත්‍ර දේශනාවේ බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ ඒක තෙත්ච්ච ගමන් මේ පුද්ගලයාට ප්‍රමෝදයක් නැtei කියලා. අපි හිතාගෙන හිටිය අපිට ප්‍රමෝදයක් තියෙනවා කියන එක. නමුත් මේ ප්‍රමෝදයක් නැtei කියන එක එකපාරටම මෙතෙන්දි පේනවා. දැන් අපි ඊළඟට මේ තුන්වෙනි ස්ලයිඩ් එකට යමු. තුන්වෙනි ස්ලයිඩ් එකේ එතන මෙතන පෙන්නනවා. දැන් අපි දැන් දන්නවා එහෙමනම් අභිජ්ජා වෙච්ච ගමන් මට දෝමනස්සය ඇති වෙනවා. දැන් එහෙමනම් මං කොහොමද මේ අභිජ්ජාව කියන එක නවත්ත ගන්නේ? නැති කරගන්නේ? මේක මේ අභිජ්ජා දෝමනස්සය කියන එක නැති කරන්නේ කොහොමද? එතකොට මේක සඳහා මහ විශාල ශ්‍රද්ධාවක් ඕනේ. ඕගොල්ලෝ දන්නවා මේ සතර සතිපට්ඨානෙ බුදුහාමුදුරු පෙන්නනවා මේ කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනී ලෝකේ අභිජ්ජා දෝමනස්සං කියලා එහෙම කියනවා. එතකොට මේ අභිජ්ජා දෝමනස්සේ එකපාරට නැති වෙන්න නම් කරන්න නම් මෙන්න මේ ක්‍රමයකට ගමන් කරන්න ඕනේ. මේ භාවනාවේ තියෙන්නේ ඉස්සෙල්ලාම මහ විශාල ශ්‍රද්ධාවක් ඇති වෙන්න ඕනේ. මේක නැති වෙන්න නම් විශාල ශ්‍රද්ධාවකින් නැතුව මේක සිද්ධ වෙන්නේ නැහැ. මේක මෙහිම ශ්‍රද්ධාවක් මම ඉදා ඒක ඇති වුණේ ඒ මණ්ඩලාධිපති බුදුපියා තමයි ඉදා මාව ඒ භාවනාව මගේ මෙහි වූ ඒ බුදු පියාවම සිහි කළා. බුදුවරු 2500කට වඩා බණ අහලා තිනෝ ඒක දරනවා කියලා. ඒක නිසා මට ශ්‍රද්ධාවක් ඇති වුණා. මම එතෙන්දී කල්පනා කළා අපි මේ ධර්මයේ දන්නේ නැතිකම නිසාම තමයි මේ සංසාරේ යන්නේ. කවුරු හරි හිතාගෙන හිටියත් අපි දැන් ධර්මයේ දන්නවා කියලා. අපි දන්නේ බොහොම ටිකයි. විශාල ප්‍රමාණයක් ධර්මයේ තියෙනවා. දැන් කවුරුවත් දන්නේ නැහැ මේ ඉද්ධිපාති හරියම් පාන්න. එක එක දේවල් හදලා පෙන්නන්න ඒව මොනවක්වත් දන්නේ නැති එහෙමනම් දැනගන්න ඕනේ. තව ධර්මයේ ගොඩක් තියෙනවා. ඒක අර බුදු පියාණන් වහන්සේ ඔක්කොම දැනගෙන 2500කින් බණහ වැඩි බණහල ඒව දැනගෙන ඉන්නවා කියන එක මම සිතට ගත්තා. අපි ධර්මයේ නැතිකම නිසාම අපි සංසාරේ යනවා කියන එකත් ගත්තා. මෙතනදි මට මහා විශාල ශ්‍රද්ධාවක් ඇති වුණා. අන්නේ ශ්‍රද්ධාව මගේ දැන් මතකේ තියෙනවා සිහියේ පවතින. දැන් මට අරියට මගෙන් මේ භාවනාව පටන් ගන්නයි කියලා කිව්වා. ඒ භාවනාව පටන් ගන්නයි කිව්වහම සම්මා දිට්ඨිය මම පටන් ගත්තා. ඒ සම්මා දිට්ඨිය පටන් ගත්තාම දැන් අර ශ්‍රද්ධාව මගේ මනසේ තියෙන නිසා මම කල්පනා කළා සම්මා දිට්ඨියයි ශ්‍රද්ධාවයි අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද කියන එක. ඒතර පාට මට පේනවා මේ සම්මා දිට්ඨිය නිසා ප්‍රඥාව මොකද සම්මා දිට්ඨියේ තියෙන මේ දුක්ඛය ගැන දන්නවා දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධය නිරෝධගාමිනී ප්‍රතිපදාව. එතකොට ප්‍රඥාවෙත් තියෙනවා මේ සම්මා දිට්ඨියේ තියෙනා වූ දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධය කියන එක. මේක නැති කිරීම මේ ප්‍රඥාවේ ඒ තුල පවතිනවා. එතකොට සම්මා දිට්ඨිය නිසා මට ප්‍රඥාව කියන එක ආවා. ප්‍රඥාව ආවට පස්සේ ඒක නිසා ශ්‍රද්ධාවයි කියන එක අපි දන්නවා ප්‍රඥාවෙන් ශ්‍රද්ධාව වෙනවා කියලා. දැන් එතකොට ඕගලන්ට ওই ඩයග්‍රෑම් එකේ පේනවා ස්ලයිඩ් 3 වෙනි ස්ලයිඩ් එකේ ඔය ට්‍රයැන්ගල් එකක් හැදිලා තියෙනවා කියලා සම්මා දිට්ඨිය ප්‍රඥාව ශ්‍රද්ධාව. මේ ට්‍රයැන්ගල් එක අපිට පේනවා. මේ ට්‍රයැන්ගල් එක මම දැක්කහම මට ඒ වෙලාවේ ම කල්පනා වුණා පෙනුණා තව ට්‍රයැන්ගල් එකක් පල්ලෙහෙන් තියෙනවා කියලා. ඒ ට්‍රයැන්ගල් එක තමයි ওই පල්ලෙහ රතු පාටින් ඇඳලා තියෙන්නේ. ඒක තමයි ඉන්ද්‍රිය අසංවරය නිසා ඇතිවෙනව අවිජ්ජාවයි දෝමනස්සයයි. එතකොට දැන් අවිජ්ජාව නිසා දෝමනස්සය වෙනවයි කියන එකත් අපි දන්නවා. එතකොට එතනින් මේ විදිහට ට්‍රයැන්ගල් එකක් හැදිලා තියෙනවා. දැන් මෙතෙන්දි මම කල්පනා කළා මේ උඩ ට්‍රයැන්ගල් එකයි පල්ලෙහ ට්‍රයැන්ගල් එකයි අතර සම්බන්ධතාවයක් තියෙන්න ඕනේ කියන එක. මම මේක හිතන වෙලාවෙදී අර මගේ ශ්‍රද්ධාව දිගටම පැවතුණා. මේ භාවනාව තුළ මුළු භාවනාව තුළම ශ්‍රද්ධාව කියන එක පුදුමාකාර විදිහට පැවතුණා. මේකෙදි මම කල්පනා කරනකොට ඉතින් මෙතන පොඩ්ඩක් ධර්මයේ අමාරු වුණා මට එකපාරටම හොයාගන්න. මොකද මම හොයාගන්න ගත්තේ ওই මේ අවිද්‍යා සූත්‍රය අනුව සම්බන්ධතාවයේ දම් මණ්ඩලාධිපති බුදුපියා මට උදව් කළා. ඉතින්දි කිව්වා ඡන්ද සමාධිය හරහා බලන්නේ කියලා. ඒ ඡන්ද සමාධිය හරහා බලනකොට දැන් නම් ඉතින් හොඳට පැහැදිලි. අපි දන්නවා සම්මා දිට්ඨියෙන් ප්‍රඥාව, ප්‍රඥාවෙන් ශ්‍රද්ධාව, ශ්‍රද්ධාවෙන් අපිට හිරිය ඇති වෙනවා, පව් කරන්න තියෙන ලැජ්ජාව බය කියන එක. ඊළඟට ඒක නිසාම අපිට සම්පජානකාරීත්වය තියෙනවා. ඒ කියන්නේ මේව කරන්න බයක් තියෙනවා. එතකොට ඒකම අපිට විරියක් තියෙනවා. ඒ විරියෙන් මේ ඡන්ද සමාධිය කරා ගමන් කරනවා. ඡන්ද සමාධිය තියෙනවා නිවාණය සඳහා. එතකොට ඒක නිසා අපි ඇති වෙනවා ඉන්ද්‍රිය සංවරය කියන එක නිවනට යාම සඳහා. එතකොට ඉන්ද්‍රිය සංවරය ඇති වෙනවා නම් එහෙමනම් ඉන්ද්‍රිය අසංවරේ නී අවිජ්ජා තියෙන ඉන්ද්‍රිය සංවරය නිසා අවිජ්ජාව කියන එක නැති වෙනවා කියලා ඒ උඩ කොටස සම්මා දිට්ඨියේ තියෙන කෑල්ල මේ අවිජ්ජා කියන කොටසට අයින් වීම කියන එක මට මේ විදිහට පෙනුණා. මේක පෙනිච්ච ගමන් මට නම් එකපාරටම වැටුණා මේක හරිනේ නම් මිච්ඡා දිට්ඨිය තියෙනවා නම් තමයි අවිජ්ජාව මිච්ඡා දිට්ඨියෙන් තමයි අපිට ව්‍යාපාදී ඇති වෙන්නේ. අර දස අකුසලයේ ය සම්බන්ධ වෙනවනේ අරියට මගටයි ලෝභ දෝෂ මෝහ දස අකුසලයේ කුම්මග්ග පරිසේවණයටයි ඒ වගේම ලෝභ දෝෂ මෝහ කියන එකට සම්බන්ධ වෙන ඩයග්‍රෑම් එකක් අපි බලලා තිනව කලින් ඒ සම්බන්ධතාවයේ එක පාටම මට වැටහුණා. සම්මා දිට්ඨිය තියෙනවා නම් අනිත් පැත්තට ඒකේ හොඳ ඩයග්‍රෑම් එක සම්මා දිට්ඨිය නිසා මට අවිජ්ජාව නැති වෙනවා අනවිජ්ජා වෙනවා ය ව්‍යාපාදේ නැතු අව්‍යාපාදේ වෙනවා කියන එක ඒ අනුව මට මේකේ හොඳට සම්බන්ධතාවයේ ඒ වෙලෙම පැහැදිලි වුණා. මෙතින්දි මම කල්පනා කළා මෙතින්දිත් මෙතන තියෙනවා මේ විරියක්. මේ විරිය මේ පතයක් දැන් අපි මේ කතා කරන්නේ මම ওই A අකුරෙන් ලකුණු කරලා තියෙන මේ පතේ. අන්නේ මේ පතේදී මම කල්පනා කළා මොකද්ද අපි මේ අතහැරීමක් අපි කරනවා විරියේදී අපි අතහැරීමක් කරනවා නෙක්ඛම් සංකප්පෝ අව්‍යාපාද සංකප්පෝ අවිහිංසා සංකප්පෝ කියලා අපේ විරිය තියෙනවා. අර කාම විතක්කයන් අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුපාදාය චන්දං ජනේති වායමති විරියං ආරබත චිත්තං පග්ගං ආදි වජහති. ඉපදිලා නැතිව නොඉපදීම. ඉපදිලා නැත්තේ කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක. ඒක සඳහා තමයි අපි නෙක්ඛම් විතක්කේ අව්‍යාපාද විතක්කේ අවිහිංසා විතක්කේ භාවිත කරන්නේ. එතකොට මෙතෙන්දි මම කල්පනා කළා මේ මොකද්ද මේ අවස්ථාවේදී මේ තියෙන්නේ නෙක්ඛම් මේ මොකක් සඳහාද කියන එක. එතෙන්දි පේනවා මේ නෙක්ඛම් මේ කියන එක මේ අවිජ්ජාව සඳහායි. අවිජ්ජාව නැති කිරීම සඳහායි. මොකද මම දන්නෝ අවිජ්ජාව උනොතින් මම දෝමනස්සයට ඇති වෙනවා කියලා අපි ස්ලයිඩ් 2 එකේදී බැලුවා. මේක තේරුම් අරගෙන එහෙමනම් අවිජ්ජා නොවීම පිණිස මම මේ විදිහට විරිය ඇති කරගන්නෝ. දැන් මගේ නෙක්ඛම් මේ තියෙන්නේ අවිජ්ජාව කියන එක නැති කිරීමටයි කියන එක කල්පනා කළා. මේ වෙලාවේදී කල්පනා කළාම දැන් මම ඉස්සෙල්ලා කිව්වා ඒ ට්‍රයැන්ගල් එකේ උඩ කෑල්ලට සම්බන්ධ වෙනවා යට කෑල්ලට සම්බන්ධ වෙන්න ඕනි කියලා මට දැනුණා. එතකොට මම මේ විදිහට එකක් හෙව්වා යට කෑල්ල. ඉතින් ඒ වෙලාවේ මට ඇහුණා ඇත්තෙම කියනවා නම් අර නිපක මේ බුද්ධිමත් වූ තීරණ පරිඥායත්තේ කියන එක. ඒ කියන්නේ මේ නිපකෝචය හරහායි මේක සිද්ධ වෙන්නේ කියලා. ඒ පාර තමයි ඔය B අකුරෙන් ලකුණු කරලා තියෙන්නේ. අපි නිපක වෙනවා කියලා කියන්නේ දැන් අපි දුක ඒ කියන්නේ දෝමනස්සේ නැති කිරීමටයි අපේ මේ යන්නේ නිපක වෙන්නේ. දැන් අපි දන්නවා මේ දුකයි කියලා අපි දන්නවා. ඒ කියන්නේ දෝමනස්සේ අවිජ්ජා වුණොතින් දෝමනස්ස වෙනවා කියලා අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්තා. දැන් එහෙමනම් මේක මගේ තීරණ පරිඥාවලට ගිහිල්ලා තියෙන්නට ඕනි. නිපක වූයේ දුකයි දන්නේ, දෝමනස්සයයි දන්නේ. මම දැන් මේ අවස්ථාවේදී මේකේ අස්තංගමී ඇති බව දන්නවා. අස්තංගමී ඇති බව කියන්නේ මොකද්ද? අර සම්මා දිට්ඨියෙන් පටන් අරගෙන මං අවිජ්ජාව කියන එක අයින් කරගෙන අවිජ්ජාව දිගටම අයින් කරගෙන ආවනම් නෙක්ඛම් මේ භාවිතා කළා නම් එහෙමනම් මට අවිජ්ජාවක් නැහැ. අවිජ්ජාවක් නැත්තම් මට දෝමනස්සයක් නැති කියන එක මම තේරුම් ගන්නවා. ඒ කියන්නේ මේකේ අස්තංගමයක් තියෙනවා. ප්‍රශ්න ඉවත් කරන්න අවිජ්ජාව ඉවත් කරන්න ඕනේ කියන එක නිපකයේ තුලදී මගේ ප්‍රඥාව බුද්ධිමත් වෙලා තියෙන්නේ මෙන්න මේ දේ නොපැවිදි යුතුය. ඒ කියන්නේ අවිජ්ජා වුණොතින් දෝමනස්සය වෙනවා. එහෙම නොකල යුතුයයි කියලා මා තුළ යම් වූ ප්‍රඥාවක් තියෙනවා. එතකොට කෙනෙක් මේක හරියට තේරුම් ගන්නවා නම් දැනගන්නවා නම් ප්‍රඥාවෙන් යුතුව මේක දැනගන්නවා නම් මතක තියාගන්න මම කියුවේ මේ විශාල වූ ශ්‍රද්ධාවකින් ඉඳන් තමයි මේක කළේ. අන්න එහෙම විශාල වූ ශ්‍රද්ධාවකින් මේක කරන අවස්ථාවේදී මම දැන තේරුම් ගත්තා මේ ප්‍රඥාව මේ අවස්ථාවේදී පරමාස කාය ග්‍රන්ථිය ඇතුළට ඇදෙනවා කියලා. ප්‍රඥාව පඤ්ඤා මේක ඇතුළට ඇදෙනවා කියලා දැක්කත් එක්කම මට ඊළඟට තේරුණා මේක ඇතුළට ඇදෙනවා වගේම පිටතට විසිරෙනවා කියලා. ඒක ඇතුළේ ඉන්නේ නැතුව පිටතට යනවා කියන එකයි. ඉතින් ඒ පාර මම ඒ බුදු පියාගෙන් ඇසුවා මේක ඇතුළට ඇදෙනවද නැත්නම් පිටතට යනවද කියලා. ඒ පාර කිව්වා ඇතුළටත් ඇදෙනවා පිටතටත් යනවා කියලා. ඉතින් මං ඇහුවා ඒක කොහොමද තේරුම් ගන්න කියලා. ඒ ප්‍රඥාව මුලින් ඇතුළට ආවා ඊට පස්සේ නිර්වාණය කියන එක පිටතයි තියෙන්නේ කියලා ඒක පිටතට විසිරෙනවා කියලා. ඕගලන්ට මතක ඇති අපි කලින් සාකච්ඡා කළා මේක මේ ප්‍රඥාවෙන් මේ ප්‍රඥා විමුක්තිය දක්වාත් ගිහිල්ලා අන්තිමට මේ ප්‍රඥා විමුක්තියත් මගේ නෙමෙයි කියලා නිර්වාණය පිටතයි තියෙන්නේ කියලා ප්‍රඥා විමුක්තිය සකස් කරන දෙයක් කියලා අපි ඒක අයින් කළා කියන එක අපි කලින් සාකච්ඡාවේදී කළා. ඉතින් මේක අපිට හුඟක්ම පැහැදිලි වෙනවා අපි කලින් බලාපු ධර්ම කාරණා අනුව අපි ඉගෙන ගත්තා මේ ධම්ම මච්චරිය නිසා අපිට මේ සමාධිය ඇති වෙනවා. සමාධියෙන් ඉතින් ඒ වගේ ප්‍රඥා විමුක්තිය දක්වා ගමන් කරනවා. ඉතින් ප්‍රඥා විමුක්තිය කියන එකත් අපි පහ කරලා තමයි මේ නිර්වාණයට යනවා කියන එක ඉගෙන ගත්තේ. ඉතින් ඊ අර්ථය තමයි මේ පෙන්වන්නේ. උතන ඔය ගොඩාක් ධර්මයක් තියෙනවා ඔය පරමාස කාය ග්‍රන්ථයේ ඇතුළත ඉදන් සත්‍යාභිනිවෙස කාය ග්‍රන්ථයේ ඇදීම වේදනාව පරමාස කාය ග්‍රන්ථිය තුළට ඇදීම කියන එතන සම්බන්ධතාවයන් ගොඩක් තියෙනවා. එතකොට මෙතෙන්දී ගන්න ඒ ප්‍රඥාව කියන එක මේකට ඇතුළට ඇතිලා එළියට ගියා කියන එක. මෙන්න මේ தත්ත්වයට ධර්මීය දැක්කොතින් එතෙන්දි මහා විශාල වූ උපේක්ඛාවක් තියෙනවා. පුදුමාකාර උපේක්ඛාවක් තියෙනවා. මේ උපේක්ඛාව මම කොහොමද කියලා පැහැදිලි කරනවා නම් මට ඉස්සෙල්ලා තිබුණා ඔය අකනිට්ට බ්‍රහ්මලෝකේ කවුන්සිල් එකේ බුදු පියවරුන්ට මේ කෘතඥතාවය අනු මේක අතුව පින් අනුමෝදන් කරනකොට ඒ මණ්ඩලාධිපති බුදු පියා බුදුරු 2500කට වැඩිය ධර්මීය අසා තිනවා කියලා අර විශේෂත වූ දෙයක් මනසේ පවතිනවා. ඒතර ඊළඟට 2100යි කියලා ධම්මාධිපති විනයාධිපති බුදු පියාණන් ගැන ඊළඟට තියෙනවා. ওই විදිහට දිගින් දිගටම හැම වෙනසක් මගේ මනසේ තිබුණා කලින්. මෙදා මේ භාවනාවේදී මෙහෙම කරපු වෙලාවේදී අර ඒ විදිහට මණ්ඩලාධිපති බුදු පියාගෙන් නම් මෙහෙම පින් දෙනකොට මට තේරුණා මට එහෙම වෙනසක් මේ වෙලාවේ නැහැ කියලා. මනසේ එහෙම තියෙනවායි කියලා එහෙම වෙනසක් නැහැ. ඒ වෙනස නොදෙනි තමයි මම මේ පින් දුන්නේ. නමුත් මට තේරුණා අර ඕඩර් එක කියන එක පවතිනවා, මම ඒ ඕඩර් එකට සලකනවා කියන එක. ඒක වචන වලින් කියන්න වෙන ආකාරයකට කියන්න හරි අමාරුයි. අන්න ඒ වගේ විශාල උපේක්ඛාවක් මෙතෙන් දෙනවා. මේ ශ්‍රද්ධාව නිසා ඇති වුණා වූ උපරිම වූ උපේක්ඛාව ගැන තමයි මම මේ පෙන්නන්නේ. එතකොට මේ ස්ලයිඩ් එකේදී අපි ඉගෙන ගත්ත දෙයක් තියෙනවා. පළවෙනි එකේ දෙවෙනි ස්ලයිඩ් එකේදී ඉගෙන ගත්තා අවිජ්ජා වුණොත් මට දෝමනස්ස වෙනවයි කියන එක. මෙතෙන්දී ඉගෙන ගන්නවා මට දෝමනස්සේ කියන එක අවිජ්ජා දෝමනස්ස කියන එක නැති කරන්න නම් එහෙනම් මම සම්මා දිට්ඨියෙන් පටන් අරගෙන මගේ නික්කම් මේ පවත්තන්ට ඕනී කියන එක අර අවිජ්ජාව එපා කියන එකට. ඒක දිගට මේ පතේ තුලම මම පවත්තන්ට ඕනි. අතහරින්න පුළුවන් දෙයක් නෑ. එක තැනකවත් අතහරින්න පුළුවන් කමක් නෑ. මුළු පතේ තුලම ඒ සම්මාදිට්ඨියෙන් පටන් අරගෙන අවිජ්ජාව එපා කියන එක මම පවත්තන්ට ඕනී කියන එක. ඒත් ඒ වගේම අර නිපකේ කියන එක භාවිතා කළා. ඒ කියන්නේ මගේ ඒ අර්ථය මගේ දැන් මනසේ පවතින්න ඕනි. නිපකභාවය කියන එක තියෙන්න ඕනි. ඉතින් සන්ත්‍රෙන්දියෝච නිපකෝච කියන එකත් එහෙම ඔයගලට මතක ඇති කරණීය මෙත්ත සූත්‍රය කරපු. දැන් එතකොට මෙන්න මේ ධර්මකාරණාව මෙතන ඉගෙනගත ධර්මකාරණාව හරි ප්‍රබල ධර්මකාරණාවක්. මේක හුඟාක්ම දිගට භාවිතා වෙනවා මේ මුළු දේ ඇතුළතම. දැන් මේ ඊට පස්සේ කරපු භාවනාවේදී මේ නිර්වාණය කියන එක ඒකත්වයක් තියෙන නිර්වාණය පමණයි කියන එක මට වැටහුණා. අනිත් ඕනම තැනක වෙනසක් තියෙනවා, විවිධත්වයක් තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ එක එක ලෝකවල මේ සත්‍යෝ ඉපදෙනවා. ඒ එක එක ලෝකවල ඉපදෙන සත්‍යයන්ගේ වෙනසක් අපිට පේනවා. ඒ කියන්නේ මේ මිනිස්සුයෝ මෙහෙමයි, ප්‍රේතයෝ මෙහෙමයි, අපාය සත්‍යෝ මෙහෙමයි, දිවි ලෝකේ සත්‍යෝ මෙහෙමයි, බ්‍රහ්මයෝ මෙහෙමයි ආදි වශයෙන් පේනවා. ඉතින් මේ ලෝකයේ ඇතුළත් මිනිස්යන්ගේ විවිධත්වය කියන එක අපිට පෙනීමක් තියෙනවා. එතකොට මෙතන බැලුවහම මේ වෙන්නේ හේතුව මේ ලෝභය කියන එක ප්‍රමාණ කරනවා, ද්වේෂය කියන එක ප්‍රමාණ කරනවා, මෝහය කියන එක ප්‍රමාණ කරනවා. මේක පෙන්නනවා මේ මහාවේදාල සූත්‍රයේ අවසානයේ පෙන්නනවා මේ ලෝභය, ද්වේෂය, මෝහය කියන එක ප්‍රමාණ කරනවා කියන එක. සරියුත් හාමුදුරු දේශනා කරනවා. ඒ කියන්නේ මෙතන පෙන්නන්නේ මොනවා හරි සයින් එකක් තියෙනවා, මොකක් හරි ලක්ෂණයක් තියෙනවා. මෙයාගේ ෂර්ට් එක මෙයාට වෙනස්, දෙවියන්ගේ ශරීරයට වඩා මනුෂ්‍යගේ ශරීරය වෙන සාදී වශයෙන් කෙනෙකුට කියන්න යම් කිසි වෙනසක් සයින් එකක් තියෙනවා. නිර්වාණී මෙහෙම කිසිම දෙයක් ඇත්තේ නැහැ. සයින් එකක් කිසිම දෙයක් ඇත්තේ නැහැ කියන එක ගන්නවා. පේනවා. එතකොට මේ විදිහට මේ දැන් මේක නිසා මේ සූත්‍ර දේශනාවට මේ ඇතුල් වීම ඇත්තෙම කියනවා නම් මෙන්න මේ ඩයග්‍රෑම් එකත් එක්ක වෙන්නේ අර ඉස්සෙල්ලා කියපු ධර්මය භාවිතා කරනවා සූත්‍ර දේශනාවට. මෙතෙන්දී අපි ඇතුළු වීමක් සිද්ධ වෙනවා. මෙතෙන්දී මේ ඕගොල්ලෝ පේනවා ඔය 1 2 3 කියලා ලකුණු කරලා තියෙනවා ඔය හතරවෙනි ස්ලයිඩ් එකේ. ඒක අපි කලින් බල්ලා තියෙනවා. මේක ඇත්තෙම කියනවා නම් ඔය ආයතන එක භාවනාවේදී 11 වෙනි ස්ලයිඩ් එක තමයි මේ තියෙන්නේ. එතකොට මේ කබලිකාර ආහාරය හේතු කොටගෙන ඕගොල්ලන් දන්නව අර අනත්තේ අත්තයින්දන් නිත්‍ය කියන තැනට ගමන් කිරීම. අනිත් අතට ගත්තාම ජාති ඉඳන් ජරාවට යනවා කියන එක දැනගෙන අවිජ්ජාව නිසා දෝමනස වන්නේයි කියලා කල්පනා කළොතින් මේ නිර්වාණී තියෙන්නේ මේකෙන් පිටයි කියලා තීරුම් ගත්ත ගමන් මම කිව්වා මම කලින් ගියා කියලා උපේක්ඛා අප්‍රමාණයට. අන්නේ ඒ ඩයග්‍රෑම් එක තමයි අපි මේ බලන්නේ. මෙතෙන්දී මේදී විශේෂයෙන් පෙන්වන්නේ අර තථාගතයන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේ පෙන්නවා අපි අර ව්‍යාසිත චිත්තය කියලා එකක් තියෙනවා කියලා, සිත තෙත් වෙනවා කියන එක. ඒ සිත තෙත් වෙනවා කියන එක තමයි මේ පෙන්වන්නේ. ඔය දෙවිනියකට ලකුණු කරලා තියෙන තැන පෙන්නවා, ඒ ඇරෝ එකක් දාලා ඒ මනස තෙත් වීම කියන එක. අර යම්කිසි රූපයක් නිසා මේක මගේ වේවා කියලා හෝ පරුසාවාචෙන් හෝ යම්කිසි දෙයක් ඇති වුණාද, ඒකත් එක්කම අර අනත්තේ අත්තා ඉඳන් මානිය මගින් නිත්‍ය සංඥාව කරා ගමන් කිරීම කියන එක තමයි මේ කියන්නේ මෙතෙත් වෙනවා කියන එක. අත්තා ඉඳන් නිත්‍ය කියන එකට යෑම තමයි මේ තෙත් වීම කියන එක සිද්ධ වෙන්නේ. එතකොට මේ තෙත් වීම කියන එක හරි ගැඹුරුයි ওই විදිහට බැලුවහම. දැන් අපිට පේනවා අපි කලින් භාවනා කරලා තියෙන නිසා, ඒ කියන්නේ මේ ස්ලයිඩ් දෙවෙනි ස්ලයිඩ් එක භාවනා කරලා තියෙන නිසා කෙනෙකුට පේනවා අපි ඔක සතිය තියෙනවා. ඒතකොට සති සම්බොජ්ජංගේ මගින් කියනවා අභිජ්ජා වූයේ නම් දෝමනස්සය කියන එක දන්නවා අපි. ඒතකොට අභිජ්ජා වූයේ දෝමනස්සය වෙනවා කියලා මම දන්නවනම් එහෙමනම් දැන් මම කල්පනා කරනවා මේ ඉන්ද්‍රිය අසංවරය. දැන් මෙතන සති සම්බොජ්ජංගේ මේ වැඩ කරන්නේ මෙතෙන්දී. ඉන්ද්‍රිය අසංවරය තිබුණොත් මගේ මේ සතිය කියන එක නැති වෙනවා. ඉන්ද්‍රිය අසංවරය කියන්නේ ඔයගොල්ලෝ මතක ඇති තයෝදම්ම ඩයග්‍රෑම් එකේ 6.3 කියලා ලකුණු කරලා තිබුණා ඉන්ද්‍රිය අසංවරය. ඒ ඉන්ද්‍රිය අසංවරය නිසා අපි දන්නවා අර උපාරම්භ චිත්තේ නැත්තම් දෝෂාරෝපණ සිත කියන තැනට යනවායි 5.3 ලද. ඒතකොට 5.3 කියන්නේ common point එකක් නේ. 5.3 5.1 කියන්නේ common point එකක්. ඒ common point එක කියන එකට ගත්තාම එතෙන්දී අපිට එනවා 5.1 වලින් 4.1 කියන තැනට එනවා කියන එකයි. එතකොට 6.3 වලින් 5.3, එතෙන්දී 5.1 වලින් 4.1 කියලා කියන්නේ ඒ අසතිය. අසතිය කියන තැනට මේ ගමන් කිරීම කියන එක තියෙනවා. එතකොට දැන් අපිට පේනවා එහෙමනම් ඉන්ද්‍රිය අසංවරයෙන් අපිට සතිය කියන එක නැති වෙනවා, මුත්ත සතිය කියන එක. එතකොට මුත්ත සතිය කියන එක තියෙනවා නම්, ඒ කියන්නේ සතිය කියන එක අසතිය තියෙනවා නම්, ඒ අසතිය නිසා ව්‍යාසිත චිත්තය කියන එක, ඒ තෙත්තු සිත කියන එක ඇති වෙනවා. ඒ තෙත්තු සිත කියන එක ඇති වෙනවා නම් අපිට ප්‍රමෝදය කියන එක වෙන්නේ නැහැ. මනස තෙත් වෙලා තියෙනවා නම් ප්‍රමෝදය වෙන්නේ නැහැ. ඉතින් ඔතනදි ගත්තාම ඔය අවස්ථාව ඕගොල්ලෝ සිහි කරොතින් අර ඒරියා 1 නැත්නම් ඒරියා 2 එක්ක ඕගොල්ලන්ට පේනවා හරි ලස්සනට මේ සමාධියන් ඇති වෙනවා කියලා. ඒක නිසා මෙතනින් තෙත් වෙනවා කියනවා, අතන සරසංකප්පයයි කියනවා, එතන මේ ලයින් දෙක අල්ලගත්තා වුණත් ඒක සිහි වෙනවා නම් ඒකත් එතනත් භාවනා කොටසක් ඒ විදිහටත් කෙරෙනවා. මෙහෙම වෙන්න මම ඉඩාරිනවද කියන එක. එතකොට දැන් මේ දැන් අපි ඊළඟ ස්ලයිඩ් එකට යනවා. එතකොට මේ ස්ලයිඩ් එකදී අපි තීරුම් ගත්තේ නිර්වාණය කියන එක ඒකත්වයේ තියෙන නිර්වාණය විතරයි. මේ අනිත් දේවල් වලින් ඔක්කොගෙම අපිට තියෙන මේ වෙනසක් කියන එක ඇති වෙනවා. මේ ප්‍රමෝදය කියන එක අපේ නැති වෙනවා කියන එක තමයි මේ පෙන්වන්නේ. දැන් ප්‍රමෝදය නැති වෙනවා කියන එකට දැනට අපි ආවනම්, ඒ කියන්නේ අපි මේ සූත්‍ර දේශනාවේ තථාගතයන් වහන්සේ දේශනා කළේ ඉන්ද්‍රිය අසංවරය තියෙනවනම් ප්‍රමෝදය නොවේ කියන එක. ප්‍රමෝදේ නැත්තම් ඔය පස්සේනේ ස්ලයිඩ් එකේ පෙන්නනවා ඕගොල්ලෝ දන්නා වූ ගාතාවක්, ඒ දදතෝ පුඤ්ඤං පවද්දති ගාතාව. එතකොට මේක පෙන්නන්නේ මේ ගාතාවේ මේක නැත්තම්, ඒ කියන්නේ ප්‍රමෝදයෙන් තමයි අපි මේ ගාතාවේ දදතෝ පුඤ්ඤං පවද්දති කියන කොටසට ඇතුල් වෙන්නේ. දැන් මට ප්‍රමෝදේ නැත්තම් මොකද වෙන්නේ? ප්‍රමෝදේ නැත්තම් මම අතහරින්නේ නැහැ. ඒ කියන්නේ මගේ තියෙන අභිජ්ජාව කියන එක මම අතහරින්න කැමති වෙන්නේ නැහැ. රූපයක් දැකලා මගේ වේවා කියන එක අතහරින්න මම කැමති වෙන්නේ නැහැ. පානාතිපාතයක් කියන එක කරනවා නම් ඒ කරන එක අතහරින්න මම කැමති වෙන්නේ නැහැ. මේ විදිහට ඕගලන්ට පේනවා මේ ඔක්කෝම සිල්පදයන්. අදත්තාදානි, කාමී වරදෝ හැසිරීම, මුසාවාදේ, පරුසාවාච මේ එකක්වත් අතහරින්න මේ පුද්ගලයාට සිතක් එන්නේ නැහැ ප්‍රමෝදේ නැති නිසා. එතකොට අවිජ්ජාව මේක පවතිනවා නම් එයා අතහරින්නේ නැත්තම්, තෑගිදීමක් නැත්තම්, ඒක නිසා එයාට චාගාදිත්තාණයක් නැහැ. චාගාදිත්තාණයක් නැති නිසා අපි දන්නවා අවිජ්ජාව තියෙනවා නම් අපි ස්ලයිඩ් 2 එකේදී ඉගෙන ගත්තා පුද්ගලිකට ඇති වෙන්නේ දෝමනසෙයි කියලා. එතකොට එහෙමනම් අපි දෝමනස්සය කියන එක පවතිනවා. ව්‍යාපාදය කියන එක තියෙනවා. ඒක තමයි ඔය පෙන්නන්නේ. ඔය ඔය සංගිමුතෝ වේරං නචීයති කියන තැන ඒ කොටුව කපලා තියෙන්නේ. දැන් එහෙනම් මේකත් නැහැ. මෙයාට පවතින්නේ දෝමනස්සය. එහෙමනම් අපි දන්නවා ව්‍යාපාදය. දැන් අපිට මේ ගාතාවත් හුඟක් තදින් පේනවා. මේ වෛරය කියන එක මේ දෝමනස්සය හේතු කොටගෙන තමයි මේ පුද්ගලයාට පවතින්නේ කියලා. එතකොට මේක නිසා මෙයාට ප්‍රඥා දිට්ඨානියකුත් නැහැ. ඒකයි මේ ප්‍රඥා දිට්ඨානියත් කපලා තියෙන්නේ. මෙයා වෛරයෙන් දුකෙන් ඉන්න පුද්ගලයෙක්. මේක නිසාම මේ පුද්ගලයා අර අත්ත ඉඳන් නිත්‍ය කියන භාවයට ගමන් කරනවා. අර මනස තෙත් වෙන්න මෙයා ඉඩ හරිනවා. මෙයා මගේයි කියලා ගන්නවා. මගේයි කියලා අරගෙන හදන්නා වූ සංස්කාරයන් ඔය පාරලී සූත්‍රයේ ඔයගලන්ට මතක ඇති අර රූපං අත්තති වා සමුනුපස්සති යාකෝපනසා වික්කවේ සමුනුපස්සනා සංකාර. මගේ කියලා ගැනීම තමයි මේ සංස්කාරය කියන්නේ. ඒ සංස්කාරයන් එයා හදනවා. එතකොට මෙතන මේ ඔක ලියලා තියෙන්නේ නම් මේ ඇස තෙමෙනවා කියන එක මේකේ ඔක්කොම ගන්න ඕනේ. ඇහ කන නාසය දිව ශරීරය මනස ඒ තථාගත ධර්මයේ කෙටියෙන් තමයි මෙතන අයි කියලා විතරක් දාලා තියෙන්නේ. ඒ ඔක්කොම දේවල් උතන අයි තියෙනවා. දැන් මේ විදිහට මගේ ඇස තෙමිලා පවතිනවා නම් අන්නේ ඒ කියන්නේ මම නිත්‍යභාවයට යන්න ඇරලා තියෙනවා නම් ඒක නිසාම මට මේ පස්සද්ධිය කියන එක නෑ. එතකොට මම ඔය සත්‍යාදිට්ඨානිය කියන තැනට මම එන්නේ නැහැ. ඒ තැනදී ඒ සත්‍යාදිට්ඨානිය කියන තැන තමයි අපි මේ ධර්මයන් කියන ඒවා එන්න පටන් ගන්න. නිර්වාණය ඇත කියලා ගත්ත අවස්ථාවේදී තමයි කෙනෙකුට මේ දේවල් පවතින පටන් ගන්න මේ නිර්වාණය සම්බන්ධයෙන්. එතකොට මේ වෙලාවේදී පස්සද්ධියක් නැහැ. ඒ වනිසාම මෙයාට දුක පවතිනවා. සමාධිය කියන එක නැහැ. ඒක නිසාම ධර්මය කියන එක පහළ වෙන්නේ නැහැ කියන කාරණා හතර ඔය සත්‍යාදිත්‍යාණිය ළඟ ලකුණු කරලා තියෙන්නේ. ඒ කාරණා හතර මේ පුද්ගලයාට පවතිනවා. ඉතින් මෙතනින් එහාට යන්න දෙයක් ඇත්තේ නැහැ. මොකද මේ පුද්ගලයාට රාග දෝෂ මෝහය කියන ඒවා නැති කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. يعني ධර්මයක් දන්නේ නැතිව කියන එක. එතකොට මෙන්න මේ විදිහට අපිට පේනවා මේ පුද්ගලයාට මේ ප්‍රමෝදයේ නැතිවීම නිසා ඇහැ තෙත් වීමට ඉඩ හැරීම හේතු කොටගෙන මේ පුද්ගලයාට මෙන්න මේ දුක්ඛය පවතිනවායි ධර්මයේ පහළ වෙන්නේ නැති කියන එක. ඊළඟට අපි ඔකේ 6 වෙනි ස්ලයිඩ් එකට ගියොත් ඕකේ අනිත් පැත්ත. එතෙන්දී මෙතන මේ ඩයග්‍රෑම් එකේ ඇත්තම කියනවා නම් ඕගොල්ලෝ හැමෝම දන්නවා මේක අපි විස්තර කරන්න යන්නේ නැහැ. දදතු පුඤ්ඤම් පවට්ටති. ගාථාව දීර්ඝ වශයෙන් බැලිය යුතු දෙයක් නිසා. එතෙන්දී අපි දන්නවා මේ ඔය සතිය කියන එක මෙතන මේ බොජ්ජංගයේ වැඩ කරන හැටි මේ ඩයග්‍රෑම් එකේ පේන්නේ. ඔයගොල්ලෝ ලියා ගන්න පුළුවන් ඔය සතිය කියන එක ওই ඩයග්‍රෑම් එකේ හැමතැනම කියන එකේ පවතිනවා. සතිය හැමතැනම පවතිනවා පළවෙනි කාරණේ. දෙක කියන එක ලියාගත්තොතින් ධම්මවිචයයි තුන විරියයි කියලා ලියාගත්තොතින් ওই දෙකයි තුනයි කියන කාරණා කියන එක ඔය මේ දදතෝ පුඤ්ඤම් පවඩ්ඩති කියන තැන ලියා ගන්න පුළුවන් දෙකයි තුනයි කියලා. මොකද එතන තියෙනවා අපි අභිජ්ජාව කියන එක අයින් කරනවා. එතකොට අපිට ධම්මවිචය එතන පැවතීමක් තියෙනවා. ඒ වගේම විරිය කියන එක මේව අතහරින්න අපේ කැමැත්ත තියෙනවා. මේ නික්කම් මේ අපි මේ කතා කරන්නේ අපි ඉස්සෙල්ලා කතා කරපු අර තුන්වෙනි ස්ලයිඩ් එකේ තිබිච්ච පාර සහිතවයි මේ කියන්නේ. මම මේ අභිජ්ජාව කියන එක අතහැරියේ නැත්තම් මට දෝමනසේ ඇති වෙනවා. එතකොට අර විදිහට මම අභිජ්ජාව නික්කම් මේ තියාගන්නවා මම අභිජ්ජාවට කියන එක. ඒක එපා කියන එකට. එතකොට දෙකයි තුනයි තියෙන තැන දදතෝ පුඤ්ඤම් පවඩති තියෙන තැන ධම්මවිචයයි විරියයි සම්බොජ්ජංගයන් කියන එක ක්‍රියාත්මක වෙනවා. මේක ක්‍රියාත්මක වුණාම ආපහු අපි එනවා සංගිමතෝ වේරං නචීයති කියන කොටසට. එතෙන්ට ආවහම අපිට ඇති වෙනවා ප්‍රීති සම්බොජ්ජංගය. ඒ ප්‍රීති සම්බොජ්ජංගයේ ඇති වෙන අවස්ථාවේදී අර ඒ කියන්නේ හතරවෙනි එක ප්‍රීති සම්බොජ්ජංගය එතන හතර කියන එක ලියා ගන්න පුළුවන්. ඒ වගේම අර දෙකයි තුනයි කියන දෙකත් මෙතනදී පවතිනවා. ඒ දෙක කියන්නේ ධම්මවිචය තුන විරිය. එතකොට ධම්මවිචයයි විරියයි ප්‍රීතියයි කියන එක ඔය සංයමතෝ වේරණ චීති කියන තැන පවතිමක් තියෙනවා. දැන් ඊට පස්සේ අපි ප්‍රඥා දිට්ඨාණයෙන් අපි භාවිතා කරන්න ගත්තාම මේවා මගේ නෙමෙයි ආදී වශයෙන් අයින් කරන්න ගත්තාම අසුචි බාහිර අසුචි අභ්‍යන්තර අසුචි මගේ නෙමෙයි කියන අර්ථය ඒවා භාවිතා කරනවා නම් ඒ වගේම මේ කෙසලෝනී දත් ඒවා ඔක්කොම මගේ නෙමෙයි කියන එක භාවිතා කරනවා නම් අන්න ඒ අර්ථයෙන් මේ කිසිම දෙයකට අභිජ්ජා නොවීම කියන එක ඒ තමා තුළ පවතිනවා නම් දැන් මේ ප්‍රඥා දිට්ඨානිය තුළ එහෙමනම් පවතින්න ඕනේ අපි අර නිපකෝචී තිබිච්ච ආර්ථේ අභිජ්ජා වුණොත් මට දෝමනසේ ඇති වෙනවා අන්න ඒක නිසා මට අභිජ්ජාව එපා කියන එක මුගාක්ම තදින් මෙතනදි පවතින්න ඕනේ මේව පවතිනවා නම් මේ පුද්ගලයාට අර සුඛය කියන එක ඇති වෙනවා. එතකොට ඔය කුසලෝච ජහාති පාපකම් කියන තැන සුඛය කියන එක ලියා ගන්න පුළුවන්. ඒ වගේම අර මේ 2යි 3යි ධම්මවිචයයි විරියයි කියන එක ඒ නම්බර්ස් දෙක ලියා ගන්න පුළුවන්. එතන ඒකත් පවතිනවා කියන එක. මේක ඇති වුණාට පස්සේ අපි ওই චාගාදිස්ථානේ හරහා අපි සම්බන්ධ වෙලා ආභව වෙනවා සත්‍යාදිත්තාණයට. මේ සත්‍යාදිත්තාණේ මේ නිර්වාණය පමණයි පවතින්නේ මේ අනිත් දේවල් ඔක්කොම මුසාවල් මෝස ධර්මයන් කියන එක කල්පනා කරනවා අනිත් ඒවා ඔක්කොම කැඩෙනවා බිඳිනවා නැති වෙනවා කියන අර්ථය මේ தත්ත්වයට ආවම මනස මෙතන පස්වෙනි එක ඒ පස්සද්ධිය කියන එකේ සත්‍යාදිත්තාණී කියන තැන ලියා ගන්න පුළුවන් ඉතින් අපි මේ දිනදී අපි කලිනුත් බලලා තිනෝ දැන් මෙතනින් පස්සේ අපි කරන්නේ කිසිම ආකාරයකට මේ සමාධීන්ට නොඇලීම කියන එක සමාධීන්ට නොලැනවා කියන එක අපි මතකද අපි අර තෙතරිදි කෑල්ලක කතාවත් එක්ක පැහැදිලි කළා ඒක මිරි කළා ඒ තෙත ටික වතුර වැක්කිරන එක අයින් කරත් ඒ තෙතරෙද්ද තෙත ගතිය තියෙනවා ආවාගේ ආකාසඤ්ඤායතනටත් මේ පුද්ගලයා ගිහිල්ලා තියෙනවා ඉතින් මේවා සම්පූර්ණයෙන් පහ කරගෙන යනවා කියන එකයි ඉතින් මෙතෙන්දී ඔය සමාධි සම්බොජ්ජංගය කියන එක උතන ඇතිවීම තියෙනවා ඒක ලියා ගන්න පුළුවන් ඔය සත්‍යාදිත්තාණී ඉඳන් මේ රාග දෝෂ මෝහක් යාස නිබ්බුතෝති කියන තැන ඔය ඒ ලයින් එකේ ලියා ගන්න පුළුවන් ප්‍රඥාදිත්තාණියට පොඩ්ඩක් පල්ලෙහැයින් ඒ ලයින් එක උඩ 6යි කියන එක ලියා ගන්න පුළුවන් ඒක තමයි සමාධි සම්බොජ්ජංගය කියන එක මේ විදිහට මේ සමාධි සම්බොජ්ජංගයෙන් ගිහිල්ලා අන්තිමට අපි රාග දෝෂ මෝහක් යාස නිබ්බුතෝති කියන තැන අර උපේක්ඛා සම්බොජ්ජංගය කියන තැනට හත්වෙනි කාරණේ ලියා ගන්න පුළුවන් රාග දෝෂ මෝහක් යා සනිබ්බුතෝති කියන තැන. එතකොට මේ විදිහටයි මේ බොජ්ජංගයේ කියන එක මේ දදතෝ පුඤ්ඤං පවටිති ගාතාවත් එක්ක ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ අවස්ථාවේදීත් ඒ දේ මම දකිනවා ප්‍රඥාව කියන එක මේ අවස්ථාවේදී ඇතුළට පැමිණෙනවා. ඇතුළට පැමිණිලා මේ පිටතට විසිරෙනවා කියන එක නිබ්බාණය පිටත නිසා. ඉතින් මෙතන තියෙන්නේ අර සමාධියට අපි දන්නවා ප්‍රඥාව ප්‍රඥා විමුක්තියට වත් අපි ඇලෙන්නේ නෑ එහෙම ඇලුනොත් මට මේකෙන් ගැලවීමක් නැති කියන එක මේක දැනගන්න. මේකේ අර්ථය මොකද්ද? මට අවිජ්ජා වුණොත් දෝමනස්සේ වෙනවා කියන එක අපි තේරුම් ගත්තා. අවිජ්ජාවෙන් දෝමනස්සේ වෙනවා කියලා දැනගෙන අපිට නිපකෝචය කියන එක නිපක කියන එක තියෙනවා. අවිජ්ජා දෝමනස්ස වෙන නිසා මගේ තීරණ ප්‍රඥා තියෙනවා. මට මේවා එපා කියන එක මේක වෙන්නට දෙන්නේ නැහැ කියන එක අර්ථය සහිතව තමයි මෙතෙන්දි මේ එන්නේ. එතකොට ප්‍රඥාව අදි ප්‍රඥා හොඳට පැවතිලා ප්‍රඥාවේ මුක්තිය දක්වායි පුද්ගලයා ගිහිල්ලා මේ සියලුම දේවල් දුකයි කියන එක තේරුම් අරගෙන අර එතෙන්දී නිර්වාණය කළා ගමන් කිරීම කියන එක තියෙනවා. එතකොට අපි ඊළඟට මේ 7 වෙනි ස්ලයිඩ් එකට යනවා නම් දැන් එහෙමනම් අපි කතා කළා මේ පුද්ගලයා උපේක්ඛාව කියන එකට එන්නට ඕනි කියන එක. දැන් දදතු පුඤ්ඤම් පවඩ තියෙකෙදිත් අපි උපේක්ඛාව කරා ගමන් කළා. කොහොමද අපි මේ උපේක්ඛාව කියන එක ගමන් කරන්නේ? නිකම් උපේක්ඛාවට එනවා නෙමෙයි මට ප්‍රථම ධානයේ තියෙනවා ඒ ප්‍රථම ධානයේ තිබිලා මම එතෙන්දි දැනෙනවා මට විතක්ක ਵਿਚාරෝ සහිතවයි මේ ප්‍රථම ධානයේ කියන එක තියෙන්නේ විතක්ක ਵਿਚාර වලට මම කැමති නැහැ මොකද මම නිතරම හිතන්න ඕනේ මේක දෙතිස් ගුණ ප්‍රයාදී වශයෙන් ඒතර ප්‍රීතියක් සහිතව මේක තියෙනවා මම විතක්ක ਵਿਚාර නැති එකට කැමති වෙනවා මම දෙවෙනි ධානයට යනවා දෙවෙනි ධානයට ගියාට පස්සේ දෙවෙනි ධානයේදී මම දැනගන්නවා මට ප්‍රීතියක් තියෙනවා මේ කයම මේක දැනෙනවා ඒක නිසා මම මේකට ඇලෙන්න පුළුවන් කියලා මේක ආදීනේ මම කල්පනා කිරීමෙන් ඒක නිසා මම කැමති වෙනවා සුඛයට පවත් සුඛේ පවතිනවට කැමති වෙනවා මේ ප්‍රීතියට විරාගය කියන එක ඇති වෙනවා මේ ප්‍රීතියට විරාගය ඇති වුණාම මම තුන්වෙනි ධානයේ සුඛේ සහිතව ඉන්නවා දැන් සුඛේ සහිතව ඉන්නකොට මම කල්පනා කරනවා මම දැන් දුක්ඛයෙන් මේක පටන් ගත්තේ දැන් මම කියනවා සුඛයි සුඛයි කියලා මේකේ මොකක් හරි මුලාවක් තියෙනවා අර දුක්ඛය කියන එක දැම්මතු වෙයි කියලා මම මේ සුඛය සහිත ධානයට බලාගෙන ඉන්නකොට ඒක නිසා මට උපේක්ඛාව කියන එක ඇති වෙනවා. ඒතර මෙන්න මේ විදිහට මා ඇති කරගත්තා වූ උපේක්ඛාව අපි මේක දීප සැරේ සාකච්ඡා කරලා තියෙනවා. මේ උපේක්ඛාව සහිතව ඉන්න මම ඒ උපේක්ඛාව කියන එක මම දැන් මක්කේට භාවිතා කරනවා. මක්කේ කියන එක ගත්තාම මම දන්නවා මේක මේ දුක්ඛය කියන එක පවතින නිසායි මම මේක උපේක්ඛාවක් ඇති කරගන්නේ. මේ උපේක්ඛාව මේ ඉහළටම උපේක්ඛාව ගමන් කරලා තියෙනවා. මෙවන් උපේක්ඛාවකින් තමයි මම බලනකොට මම කිසිම දෙයක් අල්ලන්නේ නැහැ. මක්කේ ගිරේ දැම්මට උපේක්ඛාවක් කියන එක පවතිනවා. මේක අපනිත චේතෝ විමුක්තිය දක්වා ගිය උපේක්ඛාවක් වෙන්න පුළුවන්. එතකොට මේ උපේක්ඛාව කියන එක ඒ විදිහේ ඒ කියන්නේ අපනිත චේතෝ විමුක්තිය තියෙන දුකයි කියන අර්ථයනේ. අන්න ඒ தත්ත්වෙට තියෙන්න ඕනේ. ඉතින් මේක මක්කේ කරේ මට උපේක්ඛාව කියන එක ඇති වෙනවා. ඉතින් මේකේ මේ දවසේ කරපු භාවනාවක් නෙවෙයි මට කියන්න පුළුවන්. ඊට පස්සේ මේක කරලා ඉවර වෙලා කරපු භාවනාවක මට තේරුණා මේ ලෝකේ මේ සකස් කිරීම කියන එකම තමයි මක්කේ කියන්නේ කියලා. සකස් කිරීමම මක්කේ කියලා. ඒ කියන්නේ සකස් කිරීමෙන් අපි මොකද්ද කරන්නේ? නිර්වාණී ගුණී කියන එක මකනවා. නිර්වාණී තියෙන්නේ සකස් කිරීමක් නැති එක. එතකොට නිර්වාණීයට කෙනෙක් කැමති නම් එහෙනම් සකස් නොකර ඉන්න ඕන. සකස් කරනවා කියලා කියන්නේ ඒක තමයි මක්කේ නිර්වාණීය ගුණය මකනවා කියන එක ආවා. ඉතින් ඒ වෙලාවේ මට හැඟුණා රාතන් වහන්සේලා සාදු සාදු දරුවා කියලා කියනවා. දැන් මෙතනදී හොඳට අල්ලගන්න මේ මක්කේ කියන එක තමයි ලොකුම ප්‍රශ්නේ. ලොකුම සකස් කිරීමක් මෙතන තියෙනවා. මේ සකස් කිරීමම තමයි මක්කේ කියන එක. තරමට මනස තියෙනවා නම් බොහොම වටිනවා. ඒ නැති වුණත් මේක යම් විශාල ප්‍රමාණයකට ගෙනියන්න පුළුවන්. එතන මේ මක්කය කෙරේ උපේක්ඛාව කියන එක ඇති වුණා දුක නිසා. දැන් ඊළඟට මම බලනවා මේ මක්කේ නිසා ඇතිවෙනා වූ අනිත් ධර්මය. මක්කේ නිසා මම දන්නවා ඊර්ෂ්‍යාව කියන එක ඇති වෙනවා කියලා. එතන මක්කේ නිසා ඊර්ෂ්‍යාව ඇති වෙනවා කියලා දැන් මම ඊර්ෂ්‍යාවට උපේක්ඛාව කියන එක ඇති වෙනවා. එතන මෙතෙන්දි මම කොහොමද උපේක්ඛාව ඇති වෙන්නේ? අර ඉස්සෙල්ලා උපේක්ඛාව ඇති වුණේ මක්කේට මේක දුක නිසා. ඊර්ෂ්‍යාවට උපේක්ඛාව ඇති වෙන්නේ කොහොමද? මෙතන පටිච්චසමුප්පන්න ධර්මීය පටිච්චසමුප්පන්න ධර්මීය වශයෙන් දන්න නිසා ඇති වෙන ආකාරය දන්න නිසා මම උපේක්ඛාවක් ඇති කර ගන්නවා. අපි ඕනම දෙයක් ඔය සමාධියක් වේවා ඇති වෙන විදිය දන්නවද නැති වෙන විදිය දන්නවද ඒ නිසා උපේක්ඛාවක් ඇති කර ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ වගේ මේ මක්කේ නිසා ඊර්ෂ්‍යාව ඇති වෙනවා කියන එක මම දැනගෙන ඒක නිසා ඊර්ෂ්‍යාව කරේ උපේක්ඛාවක් ඇති කර ගන්නවා. ඊර්ෂ්‍යාව නිසා මුසාවාදී වෙනවා කියලා ඕගොල්ලෝ දන්නවා. එතකොට ওই ඩයග්‍රෑම් එකේ වම් අත පැත්තේ ඊර්ෂ්‍යාව මැද්දේ මක්කේ දකුණු අත පැත්තට ගන්නකොට එනවා මුසාවාදී කියන එක. එතකොට මුසාවාදීට දැන් මගේ උපේක්ඛාව කියන එක පවතිනවා. මෙන්න මේ විදිහට උපේක්ඛාව මේ පාරවල් තුනේ තුනකට මේ විදිහට පවතින අවස්ථාවේදී මට තේරුණා මේ ශ්‍රද්ධාව කියන එක හරි පුදුමාකාර විදිහට ඇති වෙනවා කියලා. ඒ අවස්ථාවේදී ඕගොල්ලන්ට ওই කනට කන් දෙකට උඩින් ඔළුවේ හිස් මුදුනට පොඩ්ඩක් පල්ලෙහැන් තමන්ට දැනෙනවා මේ ශ්‍රද්ධාව හරියට එතන පත්තු වෙලා ලස්සනට තියෙනවා කියලා පයින් පුදුමාකාර ශ්‍රද්ධාවක් එතන පවතිනවා. මේ උපේක්ඛාව සහිතවයි මේක ඇති වෙලා තියෙන්නේ. එතකොට මෙන්න මේ ශ්‍රද්ධාව ඇති වුණාට පස්සේ ඒක සහිතව තමයි මේ ඊතර කොටස භාවනාව තිබුණේ. එතෙන්දී දැන් බලනවා මේ ව්‍යාපාදී කියන එක නිසායි මට ඊර්ෂ්‍යාව කියන එක ඇති වෙන්නේ. ව්‍යාපාදී නිසා ඊර්ෂ්‍යාව ඇති වෙනවායි කියලා ඒකට ව්‍යාපාදයට උපේක්ඛාවක් ඇති කරගන්නවා. ඒකත් අර පටිච්චසමුප්පන්න ධර්මය නිසා. එතකොට ව්‍යාපාදයට උපේක්ඛාවක් කියන එක ඇති වුණාම හයවෙනි කාරණිය උතන. එතකොට ඊළඟට මම දන්නවා මේ මක්කේ තියෙනවා නම් මට පරුසාවාචය කියන එක ඇති වෙනවා කියන එක. ඒ වගේම මුසාවාදී තියෙනවා නම් පරුසාවාචය වෙනවා කියලා ඔය සම්මා වාචාලය ක්‍රමයේදී අපි ඉගෙනගෙන තියෙනවා. මක්කේන් පරුසාවාචය වෙනවා මුසාවාදීන් පරුසාවාචය වෙනවා. එතකොට මේ දෙකෙන් පරුසාවාචය ඇති වෙනවා කියන තීරුම් අරගෙන මම උපේක්ඛාවක් ඇති කරගන්නවා ඒ පරසවාචයට. ඊළඟට දෝමනස්සය කියන එක ගත්තහම මේ අපි දන්නවා මේ හැම සංස්කාරයකින්ම ගත්තහම පරසවාච පිසුනාවාච කියන අවස්ථාවල් එහෙම ගත්තහම ඒව සංස්කාර. ඒ සංස්කාර වලින් මට ඇති වෙන්නේ දෝමනස්සය. එතකොට මෙන්න මේ දේ තීරුම් අරගෙන පරසාවාච පිසුනාවාච වලින් දෝමනස්සය ඇති වෙනවා කියලා උපේක්ඛාව පවත්නවා දෝමනස්සයට. මෙතෙන්දිත් අර කොහොමද ඇති වෙන්නේ? සමුදය කියන එක තේරුම් අරගෙන තමයි මේකට දෝමනස්සය කියන එක ඇති වෙන්නේ. ඔය සරියුත් හාමුදුරුවෝ පෙන්නන ඔය කවුරු හරි බනිනව නම් හේම මේව කරනව නම් ඒ සරියුත් හාමුදුරන්ගේ පටික්කුල අපටික්කුලේ කියන එක පවත්න්න පුළුවන් කියන එක. ඒ කියන්නේ ඒක සිදුවෙන ආකාරය දන්නා නිසා මෙතෙන්දි ඇති වෙන්න උපේක්ඛාවෙන් ඉන්න පුළුවන් කියන එක. අපිට උපදේශයේ ධර්මයේ තියෙනවා. එතකොට අන්න ඒ වගේ. මෙතන මේ දෝමනස්සේ නිසා, දෝමනස්සේ ඇති වෙන්නේ පරුසාවාච පිසුනා වාච නිසා. ඒක නිසා මගේ උපේක්ඛාවක් එතන තියෙනවා. මම දන්නේ නැත්තම් මේක ඇති වෙන්නේ කොහොමද කියලා මට ඒකට උපේක්ඛාවක් නැහැ. එතකොට දැන් මම නවවෙනි කාරණේ උතන උපේක්ඛාව දැන් මම භාවිතා කරනවා අභිජ්ජාවට. මොකද අභිජ්ජාව තියෙනවා නම් තමයි දෝමනස්සේ ඇති වෙන්නේ. එතකොට එහෙමනම් මම අභිජ්ජාවට උපේක්ඛාව කියන එක ඇති කරගන්නවා. එතකොට බලන්න මේ උපේක්ඛාව මහ විශාලයට හැම කාරණාවකටම මේ සම්බන්ධ වෙන. අපි මක්කේන් පටන් ගත්තා. මක්කේට අපි උපේක්ඛාව උනේ ඒක දුක නිසා. අනිත් කාරණාවට උපේක්ඛාව ඇති උනේ පටිච්ච සමුප්පන් නිසා. මක්කේ තියෙන්නේ ඉතින් අපි දන්නවා ඕක අර මගේ කියලා ගත්ත එකේ පසු සංඥාවයි කියලා අපි දන්නවනේ. ඒතර පසු සංඥාව අර්ථය අපි තේරුම් අරගෙන තියෙනවා. මෙතන මේක දුක්ඛය කියන එක එතනින් පටන් ගත්තාම ඒ මිච්ඡා දිට්ඨියට තියෙනවා උපේක්ඛාව. ඒතර ඒ අනුව තමයි මේ ඉතුරු ඔක්කොම ලාමක ධර්මයන් සම්බන්ධයෙන් උපේක්ඛාවන් ඇති කරගන්නවා. දැන් අපි ඊළඟ ස්ලයිඩ් එකට ගියොත් 8 වෙනි ස්ලයිඩ් එකට. ඒ 8 වෙනි ස්ලයිඩ් එකේ ඕගලන්ට පේනවා මේ දුක්ඛ සමුදය කියන එක අපි දැන් දන්නවා. සෞඛ සමුදය අපි දන්නා නිසා අපිට අභිජ්ජාව කියන එක අතහරින්න සිතෙනවා. අපි දැනගන්නවා මේ දුක්ඛ සමුදය කියන එක තථාගතයන් වහන්සේ මේ තණ්හාව නිසා ඇති වෙනවා කියන එක දේශනා කරලා තියෙනවා. එතකොට මේක මම දන්නවා කියන්නේ මේ අභිජ්ජාවෙන් අපි දෝමනස්ස වෙනවා කියන්නේ මම දුක්ඛ සමුදය දන්නවා කියන එකයි තියෙන්නේ. එතකොට අභිජ්ජාව කියන එක මම අතහරින්න සිතනවා. එහෙමනම් අභිජ්ජාව කියලා කියන්නේ මොකද්ද? මගේයයි ගන්න මොකක් හරි එකක් දැකලා මගේයයි කියන එක ගන්න මේක මගේ වේවා කියලා සිතනවා. එතකොට මම අවිජ්ජාව අතහරින්න කල්පනා කරනවා කියලා කියන්නේ මේක මගේයයි ගැනීම මම අතහරින්න. එතකොට මේක මේ ඡන්දයක් මේ විදිහට ඡන්දයක් කැමැත්තක් කාගේ හරි තියෙනවා නම් ඒ ඡන්දය තියෙන්නේ නිර්වාණය සඳහා. එතකොට මේ නිර්වාණය සඳහා මේ විදිහට තියෙනවා නම් මේක තමාගේත් සුව පිණසයි අනුන්ගේත් සිත සුව පිණසයි කියන එක වැටහෙනවා. එතකොට මම නෙක්ඛම්මිය දැන් භාවිතා කරනවා. මෙතන වෙනස තියෙන්නේ ඉස්සෙල්ලා අපි කතා කරේ උපේක්ඛාව භාවිතා කරනවා කියන එකයි. දැන් මෙතෙන්දි මම නෙක්ඛම්මිය භාවිතා කරනවා අභිජ්ජාව කියන එක අතහරින්න. අභිජ්ජාව කියන එක අතහරිනකොට මං කියන්නේ රූපයක් දැකලා මගේයි කියන ගන්න එක මම අතහරින්න. මේක මට පේනවා මගේ හිත සුව වෙනසයි අනිත් අයගේ හිත සුව වෙනසයි කියන එක. ඉතින් අපි දන්නෝ ඔය මම නිතරම කියන එකක් තමයි සුපර් මාකට් එක පයිරිස් ඩිෂ් එකක් තියෙනවනම් දෙන්නේ කල්ල ගන්නවනම් කෙනෙක් අතාරින්න නැත්තම් ඉතින් රණ්ඩු වෙන්නයි වෙන්නේ. අතාරින්න මනුස්සයට ඒක නෑ. එතකොට ඒ මනුස්සයාගේ හිත සූපිනස ඒක සිද්ධ වෙනවා. අතහැරියා මටත් හිත සූපිනසයි. කවුරුවත් ගහන්නෙත් නෑ, වන්නින්නෙත් නෑ, ඒවත් ඇත්ත තියෙනවා. එතකොට මේ යන්නේ අර්ථය දීර්ඝ වශයෙන් මේක ගමන් කරනවා ඉහළට ඉහළට. මෙන්න මෙතෙන්දී මේ විදිහට පවතිනවා කියන එක. එහෙමනම් මම කල්පනා කළා මේ භාවනාවේදී මොකක් හානියට තියෙන්නේ කියලා. කුමක් හානි පිණිස පවතිද කියන එක. එතින්ද පේනවා මේ කාම විතක්කේ තමයි හානිය සඳහා පවතින්නේ. කාම විතක්කේ හානිය සඳහා පවතින්නේ. එතකොට හානිය කියන එක මටත් හානි කරනවා, අනිත් අයටත් හානි කරනවා. ඕගොල්ලෝ මතක ඇති ඔය දේද විතක්ක සූත්‍රය බුදුහාමුදුරුවෝ මේ දේශනා කරනවා. බෝසතාණන් කාලෙම ඒ තමන්ට ඇති වුණාම කාම විතක්කයක් ඇති වුණාම කල්පනා කළායි කියලා මේ කාම විතක්කයක් ඇති වුණා. මේ කාම විතක්කේ මටත් හානි කරයි, අනිත් අයටත් හානි කරයි, දෙගොල්ලොටම හානි කරයි. තමන්ගේ තිබෙන්නා වූ ප්‍රඥාව නසනවා කියලා. ඒතර මෙන්න මෙහෙම කල්පනා කරාම ඒ කාම විතක්කේ පහවිලා ගියා කියලා එතෙන්දි පෙන්වන්නේ. ඒතර දැන් මෙතෙන්දි අපිට පේනවා මේ තමන්ටත් හානි කරයි කියන ඔය අත බ්‍යාදා පි කියලා දාලා තින්නේ ඒක තමයි. තමන්ටයි අනිත් අයටයි හානි කරනවා කියන එක. එතකොට මේ මෙහෙම හානි කරන්නා වූ මෙන්න මේ දේ අපි අයින් වෙනවා කියන එකට එහෙමනම් අපිට විසඳුමක් තියෙනවා. ඒ විසඳුම තමයි මම දැක්කේ ඒ වෙලාවේ මට මේක ඇති වුණා. ඒ දුක්ඛ ප්‍රතිපදා දන්දා විඥාවෙන් අපි ගමන් කරලා අපි කෙලීම පහළට එනවා. අර මෙත්තාව පැත්තට එන්නේ අපි. සමාධියන් සහිත ඡන්ද සමාධි නිර්වාණයට මම යනවා නම් නිර්වාණය සඳහා මගේ ඡන්දය තියෙනවා නම් ඒක හිත සූපිනස පවතින. හානි කරන්නේ නැති කියන එක. එතකොට එතෙන්දි මෛත්‍රිය කියන එකක් පවතින. එතකොට ඒකත් එක්කම ඊළඟට අපි භාවිතා කර අපි ඉස්සෙල්ලා කතා කරපු අරති හැබති වෙන්නා වූ සමාධිය ප්‍රථම ධානය, ဒုတိය ධානය, තෘතිය ධානය මේ සියලුම සමාධි සම්බන්ධයෙන් ඒ සමාධින් පහ කරගෙන යනවා. එකින් එකට විතක්ක ਵਿਚාර සහිත එකට වඩා හොඳයි විතක්ක ਵਿਚාර නැති එක. ඔය විදිහට ප්‍රීතියට ඇලෙනවට වැල්ලා දුක්ඛිනවට වැඩිය හොඳයි ඒක පහ කරලා සුඛයට යන්නේ. සුඛයට ගිහිල්ලා අපි කල්පනා කරනවා මේකේ කන්ෆියුෂන් එකක් තමයි මෙතන තියෙන්නේ කියලා මේ විදිහට අර දුක්ඛේ දැම්මතුයි කියලා කල්පනා කරලා උපේක්ඛාවට යනවා. ඉතින් මේ විදිහට දිගටම ගමන් කරලා අපනිහිත චේතෝ විමුක්තිය දක්වාම මේ බුද්ධලයා ගමන් කරනවා. ඉතින් මට නම් ඒක ඒ වෙලාවේ ඒ විදිහටම සිද්ධ වුණා. ඒ අපනිහිත චේතෝ විමුක්ති මතක තියාගන්න මේ මම භාවනාව මේ විදිහට කරනකොට ශ්‍රද්ධාව බොහෝ තදින් අර පැවතුන අර මුලින් ඇතිවෙච්චව ශ්‍රද්ධාවන් තියෙන ඒවා ඒ වගේම නිකම් මේ කියන එක තිබුණා උපේක්ඛාව කියන එක තිබිලා තමයි මේ විදිහට දිගට එක පාර්ටම යන්න පුළුවන් කමක් ඇතුව. මෙතෙන්දි මෙහෙම ගියහින් පස්සේ දැන් මට කල්පනා වුණා අර දැන් අපි හානි කරන්නේ නැහැ කියන්නේ දැන් මෝහය තියෙනවා නම් මම හානි කරනවා. අමෝහය ලක්ෂණේ මෙතන තියෙනවා. අමෝහේ ගතිගුණ කියන එක මෙතන තියෙනවා කියන එක තියෙනවා. අමෝහේ තියෙන්නේ මොකද්ද? අමෝහය තියෙනවා නිබ්බාණං රතනන්ති කරිත්වා ආශ්චර්ය භාවේන අතුලං තත්ත කුසලස්ස ච අபிසම්බව ඥානේ පස්සන අයං අමෝහෝ කියලා පෙන්නනවා. මේක පෙන්වන්නේ මේ පෙටකෝපදේශේ ඕගලන්ට ඕන ලියා ගන්න පුළුවන් පිටුව 91. මෙතෙන්දි මේ පෙන්නනවා මේ ධර්මය. මෙතන පෙන්නනවා මේ නිබ්බාණං රතනන්ති කරිත්වා ආශ්චර්ය භාවේන අතුලං. නිර්වාණී රත්න කොට ආශ්චර්ය භාවයෙන් අතුලයි. ඒ කුසලයාගේ ඉපදීමේ දැනීම නෝනින් දැකීමක් ඇද්ද? මේ අමෝහයයි කියලා පෙන්නනවා. මේක අතුලයි කියලා කියන්නේ මොකද්ද? ඔය ලංකාවේ බලකට අතුල කියලා නම දාලා තියෙනවා. එතන තුල තුල මේ කරනවා කියලා එක ගත්තහම එතෙන්දි පෙන්නනවා මේ ආස්වාදේ ආදීනවේ කියන එක තුරණය කරන්න පුළුවන්. ආසාදේ මෙපමණයි ආදීනවේ මෙපමණයි කියලා කෙනෙකුට කියන්න පුළුවන් කමක් තියෙනවා. දැන් අපි කාමයේ ගත්තොත් එහෙනම් අපි දන්නවා මේ ආහාරයක් ගත්තම මේකේ ආසාදේ මෙපමණයි කියලා. ඉතින් ලෙඩ රෝග එහෙම තියෙනවා නම් ඩයබටික් එහෙම තියෙනවා නම් පේනවා මේකේ ආදීනවේ මෙන්න මේ ආකාරයේ කකුල කපන්නත් වෙනවා කියන ආදීයට කල්පනා වෙන්න පුළුවන්. එතකොට මේ වගේ දේවල් මේ තුරණය කරන්න පුළුවන් දේවල්. අතුලයි කියලා කියන්නේ එහෙම තුරණය කරන්න බෑ. නිර්වාණි රතනය ආශ්චර්ය භාවයෙන් අතුලයි. මේක කිසිම එකකට කම්පයා කරන්න පුළුවන් කමක් නැති නැහැ කියන එක. මෙන්න මේක දැනගන්න මනුස්සයා තත්ත කුසලස්ස අபிසම්බව. ඒ සඳහා කුසලයන්ගේ ඉපදීමක් තියෙනවා. ඒ කුසලයේ ඉපදවලා දැනීමක්, ඒ නෝනින් දැකීමක් තියනවාද? මේක තමයි අමෝහය කියලා. ඒ කියන්නේ අපි මේ දිගටම නික්කම්මෙන් අතහැරලා අතහැරගෙන අතහැරගෙන ගියේ නිර්වාණය සඳහා. නිර්වාණය සඳහා තියෙන ඡන්දේ ඇතිව තමයි මේ විදිහට ගියේ. එතකොට ඒක සඳහා තමයි මේ අතහැරීම කියන එක කරේ. ඒකට තමයි අර ශ්‍රද්ධාව කියන එක අපිට ඕන ඕනේ බොහොම තදින් ගන්න. දැන් අපිට තෝ මෙතෙන්දී ඊළඟ ස්ලයිඩ් එකට අපි යනවා. 9 වෙනි ස්ලයිඩ් එකට. මේ ස්ලයිඩ් එකේ පෙන්වන්නේ ඔය කාම විතක්කේ කියන එක මට ඇති වෙනවා නම් ඔය උඩින් පෙන්නලා තියෙන්නේ කාම විතක්කේ නිසා මං කෙනෙක් ගමන් කරන්න පුළුවන් කාමයේ වර්ධවා හැසිරීම කියන එක දක්වා. ඒකෙන් කියවෙන්නේ නෑ හැමෝටම කාම විතක්කේ තිබිච්ච පළියට කාමයේ වර්ධවා හැසිරීම සිද්ධ වෙනවා කියලා. නමුත් මේ පෙන්නන්නේ මට යන්න පුළුවන් අන්තයේ කොච්චරද කියන එක. පානාතිපාතයට යන්න පුළුවන්, අදත්තාදානෙට යන්න පුළුවන්, කාමයේ වර්ධවා හැසිරීමට කියන එකට යන්න පුළුවන්. ඒ අන්තය දක්වාම ගමන් කරනවා. ඒතර කාමයේ වර්ධවා හැසිරීම කියන එකනේ තියෙනවා නම් එතෙන්දි අපි දන්නවා මෝහය නිසායි කාමයේ වර්ධවා හැසිරෙන්නේ. කාමයේ වර්ධවා හැසිරීම නිසා තමයි මෝහය කියන්නේ. එතන මෝහය කියන එක ඇති වෙනවා නම් අපි දන්නවා මේක නිසා විහිංසා විතක්කය කියන එක ඇති වෙනවා කියන එක. විහිංසා විතක්කේ මෝහය, මෝහෙන් විහිංසා විතක්කය කියන එක අපි දන්නවා. එතකොට මේ වගේම අපිට පේනවා කාම විතක්කේ අපිට ව්‍යාපාද විතක්කේ ඇති වෙනවා. ව්‍යාපාද විතක්කෙන් විහිංසා විතක්කේ ඇති වෙනවා කියන ඕවා එකකට එකක් සම්බන්ධයි කියන එක තේරුම් ගන්නවා. එතකොට මෙතෙන්දී අපිට පේනවා මේ ඔක්කොම මේ සියල්ලම ගත්තාම මේ පෙන්ලා තියෙන ඒ කැලේ මේ සියල්ලම කවර වෙනවා. ඒ කියන්නේ මේ ලෝභය, ద్వේෂය, මෝහය කියන එක තුනම උතන තියෙනවා. ඒ කියන්නේ දුක්ඛපටි මේ අපි භාවිතා කරනවා කුම්මග්ගපටි සේවණී කියන එක. ඒ කුම්මග්ගපටි සේවණී තියෙන්නේ ඔන්න ඔය අර්ථය. ලෝභය ඇති වෙනවා, ద్వේෂය ඇති වෙනවා, මෝහය ඇති වෙනවා. මෝහය තියෙනවා නම් අනිත් ඒවා ඔක්කොම ඇති වෙනවා. ඒතර ඕනම ධර්මයක් මේක ඇතුලේ තියෙන්නේ. ඔය ඇඳලා තියෙන මේක ඇතුලේ කාම විතක්කේ ඉඳන් විඤ්ඤා විතක්කේ අතරට ඔය ඕනම ධර්මයක් දාන්න පුළුවන්. එතකොට දැන් මෙතෙන්දී ඕගොල්ලෝ කල්පනා කළොත් ලෝභ දෝෂ මෝහ ඩයග්‍රෑම් එක අපි භාවිතා කරලා තියෙන එක පළවෙනි පාර ගිහිල්ලා අපි දන්නවා ලෝභයේ පාර, දෙවෙනි පාර ද්වේෂ පාර, ද්වේෂ පාර ගියාට පස්සේ අපි දන්නවා අපිට තීන මිද්දේ කියන එක ඇති වෙනවා කියලා. එතකොට මේ තීන මිද්දේ කියන එක ඇති වුණා නම් අපි දන්නවා ඒක ප්‍රමාදය දක්වා ගමන් කරනවා කියලා. අපි උන්නලා නම් පමත්තා නම් ගාතාවත් එක්ක ඔක පැහැදිලි කරලා තියෙනවා. අපි පෙන්නලා දීලා තියෙනවා මේ ධම්මපදයේ 292 වෙනි ගාතාව. ප්‍රමාද වෙන්නේ මොකකටද? එතන ප්‍රමාදය වෙන්නේ මේ කුසල ධර්මයන් කියන ඒවා හැරපීමට. ඒ කියන්නේ අකුසල ධර්මයන් කියනවා සේවනය කරන්න. ඉතින් මෙහෙම කළා ආශ්‍රයයන් ඇති වෙනවා කියන එක, මෝහයට යනවා කියන එක මේ ගාථාවේදී පෙන්වනවා. ඊට පස්සේ තමයි අපි මෝහ පාර කියන එක සාකච්ඡා කළේ. එතකොට මෙන්න මේ අර්ථය මෙතෙන්දී එන්න ඕනේ. මේ ඔක්කොම දේවල් වැරදි දේවල් තමයි උඩින් පෙන්වලා දීලා තියෙන්නේ. ඕනම දෙයක් මේකට ඇතුළත් වෙනවා. මේක ලෝභ දෝෂ මෝහයේ ගිහිල්ලා තමයි මේක ඇති වෙන්නේ. ඒ වගේම මේ පුද්ගලයා මේ අවස්ථාවේදී ඉන්නේ උපරිම උපේක්ඛාවෙන්. දැන් මේ දක්වා ගත්තාම යා උපේක්ඛාව පවතිනෝ. නෙක්ඛම් මේ අභිජ්ජාව නොතින්න නොපන්නන්න අර ස්ලයිඩ් 3 එකේ තිබුණා වූ ඒ පත ඒ ඒ පාර ඒ කියලා අපි ලකුණු කරේ. අන්න ඒක හොඳ සිහිය තියෙන්න ඕනේ. අන්න එහෙම සිහිය තියෙන මනුස්සයට මේ අවස්ථාවේදී මෙයාට පේනවා මේ කාම විතක්කය කියන එක සම්බන්ධ වෙලා තියෙන්නේ මේ කුලී ඇල්ල තියෙනවා කියන එකයි. කුලී ඇලීම හේතු කොටගෙන තමයි මෙන්න මේ දේ තියෙන්නේ කියන එක මම නිතරම ඔබ පැහැදිලි කරනවා. හැබැයි මට හුඟක්ම පැහැදිලි වුණා මේ සාකච්ඡා කරද්දී හුඟ දෙනකොට ඒක මතකයක් නැtei කියන එක. ඒ කුලේසු අනුනුගින්දෝ ඉඳන් අර 9 වෙනි කාරණේ ඉඳන් මිත්තා ඩයගනමගේ 10ට යන එක අපි අර ඒක පුද්ගලයෙක් ගැන කිව්වහම එයාට මෛත්‍රී නැත්තේ මොකද කියන එක අන්නේ ඒක හුඟක් මතකයේ තියෙනවා. නමුත් මේ ඒකේ පැහැදිලි කරපු වැදගත් වූ ධර්ම කොටස මනසට ගිහිල්ලා නැහැ. මම ඒක ලිව්වා මේ කොලේ. ඔතන ඔය තියෙන්නේ ඔය කුලේ ඇලිලා නැත්තම් අපිට කොහොමද මෙත්තාවට යන්න පුළුවන් වෙන්නේ කියන එක. ඒකේ අර්ථය තියෙන්නේ ඔය ද්වේද විතක් සූත්‍රය අනුව යෝග සිද්ධ වෙන්න. කුලේ ඇලිලා නැත්තම් ඒ කියන්නේ යා මගේ කියලා ගන්නෙ නැහැ. මගේ කියලා ගන්නෙ නැත්තම් ඒ කියන්නේ යාට නික්කම්මිය ඇති වෙනවා. නික්කම්මිය නිසා ඇතිවෙනා වූ අව්‍යාපාදී තියෙනවා. අව්‍යාපාදී නිසා තියෙනවා අවිහිංසාව තියෙනවා. මේවා එකකට එකක් සම්බන්ධයි. සම්මා සංකප්පේ හොඳට පවතිනවා. මේක පවතිනවා නම් මේ පුද්ගලයාට මේ දස කුසලයේ කියන එක ඇති වෙනවා. ඒ දස කුසලයේ කියන එක ඇති වෙනවා නම් එහෙනම් එයාට එයා කියන්නේ නැහැ මට අභිජ්ජා වෙන්න ඕනේ කියලා. එයාට තියෙන අනභිජ්ජාව කියන එක. ව්‍යාපාදේ අයින් කරනවා. අර මිච්ඡා දිට්ඨිය කියන එක අයින් කළා. සම්මා දිට්ඨියයි යාගේ. එතකොට මේ විදිහට අර මුසාවාද, පරුසාවාච, පිසුනාවාච, සම්ප්‍රප්පලාප මිය, කාමවරදවා හැසිරීමේ සියල්ලෙන්ගින් මේ පුද්ගලයා ඉවත් වීම කියන එක තියෙනවා. එතකොට මේ කියන්නේ මතක තියාගන්න මේ වෙලාව ඔක්කොම සම්බන්ධයෙන් උපේක්ඛාව කියන එක පවතින්න ඕනේ. මේ උපේක්ඛාව ඇතුව තමයි මේ කතාව කියන්නේ. උපේක්ඛාවක් නැත්නම් මේක තේරෙන්නේ නැහැ. මේකේ ආගයක් නැහැ. ඒ උපේක්ඛාව තමයි අපි අර ඉස්සෙල්ලා ස්ලයිඩ් එකකදී බැලුවා මක්කේට කියන එකට උපේක්ඛාව තියෙනවා කියන්නේ. මක්කේ නිසා ඊර්ෂ්‍යාව ඇති වෙනවායි කියලා ඊර්ෂ්‍යාවට උපේක්ඛාව. ඊර්ෂ්‍යාව නිසා මුසාවාදී කියලා උපේක්ඛාව. කොයි විදිහට අපි බැලුවා පරුසාවාච පිසුනාවාච මේ හැම එකටම උපේක්ඛාව කියන එක පවතිනවා කියන එක. අන්නේ උපේක්ඛාව සහිතව මේක පැවතීමෙන් තමයි මෙතන තමන්ට මේ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මේ උපේක්ඛාවේ ඉඳගෙන මෙයා තේරුම් ගන්නවා මේ කාම විතක්කය කියන එක මම කුලේ ඇලෙන්නේ නැත්තම් නැති කියන එක. ඔන්න ඕක තේරෙනකොට ඒකත් එක්කම තවත් ධර්මයක් උතන පේනවා. මේ ද්වේෂපාරේ ගිහිල්ලා තමයි මේක ඇති වෙලා තියෙන්නේ. දැන් ලෝභපාරෙත් ඇවිල්ලා එහෙනම් මේ ස්පර්ශපාරේ තමයි මම ඇවිල්ලා තියෙන්නේ. ඒ දෙකෙන්ම ඇවිල්ලා තියෙන්නේ මේකම තැනකට. මේ කුලේ ඇලිල්ලක් මම කරන්නේ නැත්තම් මේ කතාව නැති කියන එක යාට පුදුමාකාර විදිහට ඒක පේනවා. එතකොට මේක තමයි ධර්මයේ මෙතන මේ පෙන්වන්නේ ප්‍රමාද වෙන්නේ කොහොමද කියන එක. ප්‍රමාද නොවෙනවා නම් මෙන්න මේ විදිහට උපේක්ඛාවට ගිහිල්ලා මේවා පහ කිරීම කියන එක කිරීමෙන් අකුසලයන් කියනවා පහ කිරීමෙන් හැරපීමෙන් තමයි මේක ගලව ගන්න පුළුවන් ඉන්නේ කියන එක පෙන්නවා. ඒතොර මේක තමයි මේ සූත්‍ර දේශනාවේ ප්‍රමාද විහාරී අප්‍රමාද විහාරී කියන එක එතන පවතින්නේ. එතකොට දැන් සූත්‍ර දේශනාව මෙපමණයි. කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට සාකච්ඡා කරන්න පුළුවන්.
මට ඇත්තටම තේරුණේ මෙයා හතරවෙනි ස්ලයිඩ් එකේ තියෙන ඉන්ද්‍රිය සංවරය ගැන කියපු ටිකයි මේ අන්තිම ස්ලයිඩ් එකේ මේ අවසානයේදී not mind කියන එක දැක්කයි. ගත්තහම ඇත්තටම අපි ඉන්ද්‍රිය අසංවරය අරමුණු කොට ගෙනම නේද මේ සවායතන හදාගෙන රූපය හදාගෙන එන්නේ. එතකොට ඉන්ද්‍රිය සංවරය තියාගන්නවා කියන්නේ සවායතන හදාගන්න උත්සාහ කරන්නේ, රූපය හදාගන්න උත්සාහ කරන්නේ, ඒ අනුව රහත් බව දක්වා යනවා නේද කියන එක වගේ මට මේ ඒ වගේ එකක් මට හිතුණා.
බොහොම හොඳයි, බොහොම හොඳයි. ඒක හරියටම හරි. ඒකම තමයි අර්ථය. ඒකම තමයි තේරුම් ගන්න ඕන. මම මේ පෙන්වෙත් ඒකමනේ. භවආශ්‍රවය කියන එක තමයි කුලේ සවනලු බින්දෝ කියලා කියන්නේ. කුලේ ඇලුලයි ඇලිලානේ ඒක ඇති වෙලා තියෙන්නේ. එතකොට භවආශ්‍රවයේ ලක්ෂණේනේ එතන අයින් කරන්නේ. මම මොකටද ඇහෙන් රූප බලන්න කැමැත්තට මම ඉඩ දෙන්නේ මොකටද? ඒකටනේ මම භවආශ්‍රවයේ මේම හදන්න පටන් ගත්තේ. ඒක හදන්න ඕනේ නැති කියන එක තමයි මේ කියන්නේ. ඒක නොතේ එහෙම නොකියන්න නම් මට මානෙ කියන එක කැපිලා යන්න ඕනේ. ඒතර ඒක තමයි අර උපේක්ඛාවෙන් කරේ. එතකොට මේකේ හොඳටම පේනවා මේ ධර්මය මේ පැත්තින් නම් බලාගෙන දකුණු අත පැත්තට ගිහිල්ලා මේ මෝහ උපේක්ඛාව කියන එක ඇති කළා. ඒ ඊළඟට බලනවා මට මේ ප්‍රශ්නේ ඇති කරන්නේ කවුද කියන එක. එහෙම බැලීමෙන් තමයි මෙන්න මේ භවආශ්‍රය කියන කතාව ලස්සනට පේනලා මේ සංසාරේ මෙහෙම දිගින් දිගටම දුක් විඳින්න ගමන් කරන්න යන්න තිවෙන්නා වූ යම්කිසි දෙයක් තියනවාද? ඒක අයින් කිරීම කියන එක තමයි තියෙන්නේ. ඒක බොහොම හොඳයි, ඒක තේරිච්ච එක. ගැට ගැහෙන්න පුළුවන් කෙනෙකුට ගැට ගැහෙන්න පුළුවන්. ගැට ගැහෙන්න පුළුවන් කියන්නේ තමන් සකස් කළා වූ ඉහළම වූ ප්‍රඥාව තියෙනවානේ. ඒ ප්‍රඥාවට කෙනෙකුට ගන්න පුළුවන් මම දැන් ප්‍රඥාවන්තයෙක් කියලා. තමන් පිළකයට ඔක බුදුන් වහන්සේ පවා ඉක්මවල යන අවස්ථාවල් තියෙනවා. ඒ තරම් ඉහළට තමන්ගේ මේවක තියෙනවා මමත් දන්නවා කියන එක. එතකොට මේක අන්තිමට ගත්තාම අර ඉහළම ශ්‍රද්ධාවක් අවශ්‍ය වෙන්නේ යන්නේ ඒකයි. ඒ ශ්‍රද්ධාව තියෙනවා නම් ඒ වගේ අදහස එන්නේ නැතුව අර ගැට ගැහින්නේ නැතුව Tamanට අයින් කරගන්න පුළුවන් වෙනවා. නැත්තම් කෙනෙකුට ඕක ගැට ගැහිලා ඇතුලේ තියෙන්න පුළුවන්. දැන් මම මේ අවස්ථාවේදී දැක්කා මේ ප්‍රඥාව කියන එක මේකට ඇතුල් වීම තියෙනවා. මොකද ඉහළම ප්‍රඥාවන් සකස් වෙලා තියෙනවා. හැබැයි මේකත් වැඩක් නැහැ. මේකත් ඇවිල්ලා සකස් කරපු දෙයක් කියන එක තමයි මේ නිර්වාණයේ ගුණයක් මැකීමනේ. දැන් මං කිව්වේ අර සකස් කරන දෙයක් ඒ කියන එක මක්කේ කියලා කියන්නේ මේ සකස් කළා කියලා කියන්නේ මක්කේ. ඒකම තමයි මක්කේ වෙලා තියෙන්නේ. මොකක් හරි එකක් ප්‍රඥාව කියන එකත් මම සකස් කළානේ. සමුදයක් අස්තංගමයක් මේ ධර්මයක් දැකලා මම මගේ ඇති වුණා වූ දෙයක්. එතකොට මේකටවත් මම ඇලෙන්නේ නැතුව මම අයින් කරනවා නම් නිවාණය පිටතයි කියන එක තේරුම් අරගත්තා නම් අන්න එතෙන්දි තමයි මේ පුද්ගලයාට අර පිටත විසිරෙනවා කියන එක තියෙන්නේ. නැත්තම් අරක ඇතුළට ඇදෙනවා. ඒ කියන්නේ යම් කිසි දෙයක් මම කියවනේ අර දැන් බුදුපියෙක් එක බුදුපියෙකුට වඩා අනිත් බුදුපියා බුදුහාමුදුරුවන්ගෙන් වැඩි එක්කෙනෙක් හරි වැඩියෙන් අහලා තිනවා නම් බණ අහලා තිනවායි කියලා යම් කිසි දෙයක් අපි ඇති කරගෙන තිනවායි කියන එක හිතන්න බලන්න. එතකොට මොකද්ද අපි මේ කියන්නේ? ධම්මයට තියෙනා වූ මච්චරියමනේ. එතකොට එක්කෙනෙක්ගෙන් බණ ඇහුවාම මොකද? දෙන්නෙක්ගෙන් බණ ඇහුවාම මොකද? කෝටියකින් බණ ඇහුවාම මොකද? එකම ධර්මය නම් එතකොට ඒ කියන්නේ ධර්මයේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. නමුත් ගත්තාම ධම්ම මච්චරියට, ඒ කියන්නේ ඒකට අභිජ්ජාවක් නැත්තම් කෙනෙකුට ඒකේ පවතීමක් නැහැ. නැත්තම් අපේ තියෙනවා අපි සියුම්ම තියෙනවා ඒ ප්‍රඥාව සම්බන්ධයෙන් ඇල්මක් තියෙනවා. ඒකයි මම කිව්වේ අර ඉහළම දේ ඇති වුණාට පස්සේ ඒ බුදුපියා වශයෙන් සලකනවා. ඕඩර් එක පවතිනවා. ඒක සලකන්න ඕනි තථාගතයන් වහන්සේ තමයි මේ ලෝකෙ මේ යම්කිසි පුද්ගලයෙකුට යම්සි සැලකීමක් කරා නම් ඉහළටම සැලකුවේ තථාගතයන් වහන්සේ. ඒ කියන්නේ රජ කෙනෙක් එහෙම ඇවිල්ලා කිව්වොත් එහෙම තථාගතයන් වහන්සේ රජතුමනි කියලා ඒ රජතුමාව ආමන්ත්‍රණය කළා. ඒක සැලකීමක් තියෙනවා. රජුරවන්ට හැටියට සැලකීමක් තියෙනවා. එතෙන්දී සැලකනවා කියලා කියන්නේ. එහෙම සැලකන්නේ නැත්නම් මේ ලෝකේ කිසිම ඕඩර් එකක් පවතින්නේ නැහැ. ඒ කියන්නේ ඒ කුසලයක් කරලා රජුරෝ රජ වෙලා තියෙන්නේ. එතකොට එහෙමනම් තථාගතයන් වහන්සේ කුසලයට මේ ගැරහුවා වෙනවා. තථාගතයන් වහන්සේ කුසලයට ගරහන්නේ නැහැ. තථාගතයන් වහන්සේ කියන කුසලයේ එක මෙහෙමයි කියලා. නමුත් තථාගතයන් වහන්සේ ඇලෙන්නේ නැහැ ඒකට. අන්න ඒකයි මේ පෙන්වන්නේ. ඒ උපේක්ඛාව කියන එක පවතිනවා. ඒ උපේක්ඛාවෙන් යුතුව එක කියන්න පුළුවන් කමක් තියෙන්න ඕනේ. එතකොට මේ ප්‍රඥාවටත් අපි උපේක්ඛාව කියන එක හොඳට පවතින්න ඕනේ.
ඒක
තව කාට හරි ප්‍රශ්නයක් තියෙනවද?
හොඳටම වැඩිච්ච දෙයක් තමයි මේ ලෝකේ සකස් කිරීමමයි මක්කේ කියන්නේ
කියන්නේ.
ඉතින් එතෙන්දී අර දැන් අපිට දැන් එතන මක්ක ඇත්තටම අපිට මේ මක්කයක් නිසා අපි ඉතින් පලාසයක් කරනවමනි. ඉතින් එතකොට අපි ඔය ගුණේ නිසා නේද මෙතන අපි මේ නිවන හැම තිස්සෙම පලාසය කරන්නේ. කියන්නේ නිවන ඇත කියන ධර්මතාවය අපිට චේතෝ ඒ කියන්නේ විමුක්ති චිත්තේකදීවත් මතක නැති වෙන්නේ ඔය නිවන ඇත කියන කමිටක වෙන්නේ ඔය මක්කේ නිසා ඇතිවන්නා වූ පලාසය කියන කෑල්ල වැඩ කරන නිසාද ලලිත් මට එහෙම හිතුණා.
ඔව් ඒක නිසා තමයි. මොකද එතන අපේ ඔය සකස් කිරීම කියන එකට අපි බොහෝ පුරුදු වෙලා තියෙනවා. බොහෝ කල් සකස් කරලා තියෙනවා. මං කියන්නේ ඒකයි අර කට්ටියක් හම්බුනම කතා නොකර ඉන්නවා කියන එක. කෙනෙකුට නොකර ඉන්න හරි අමාරුයි. මොකද කතා කරලායි පුරුද්ද තියෙන්නේ. ඉතින් අපේ පුරුද්ද තියෙන ඔය විදිහට නම් ඉතින් අර නිර්වාණය අයින් කරන පලාසයෙන් නිර්වාණය අයින් කළා මගේ පවත්තන්නා වූ සකස් කිරීම තියෙනවා. ඉතින්දි මට තියෙන්නේ මක්කේ. ඒකට මක්කේ සහිතව මගේ පැවැත්ම තමයි තියෙන්නේ. ඉතින් ඒක හරි ඒ විදිහට සිතන එක.
දෙවසනාලි තව එක ප්‍රශ්නයක් මට එතින්දී ආවා. දැන් අපි ওই විදිහට බලාගෙන යනවනේ ඇතිවෙන්නා වූ හේතුව. එතකොට මක්කේ ඒ වගේ ඇති උනේ එහෙම දුක නිසා ඒ වගේ ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ මේ මක්කේ නිසා ඊර්ෂ්‍යාව ඇති වෙනවා. ඒ විදිහට එහෙම එහෙම බලාගෙන යනකොට දැන් එතින්දී දිගටම මට තේරුනේ මේ ඇත්තටම මේ බොහොම යන්තමට තේරුනේ සිදුවන ආකාරය දන්නහඳ තමයි අපිට එතන උපේක්ෂාවක් තියෙන්නේ කියලා. එතකොට මට හිතුණා ඔතෙන්දී අස්තංගමය බලන එක මේ ප්‍රකාශ වුණේ නැත්තේ මොකද කියන එක මට එතන හිතුණා හිතවිල්ල. තෙරුවන් සරණයි.
ඔව් ඒක අපි මුලින්ම පැහැදිලි කරානේ. ඒ කියන්නේ මුලින්ම පැහැදිලි කරලා කොහොමද මේක මෙවන් වෙන්නේ කියන එක අර අවිජ්ජා වුණොතින් දෝමනස්සය වෙනවා කියලා. ඒ අවිජ්ජා දෝමනස්සය කියන එක නැතිවීම කියන එක අපි තුන්වෙනි ස්ලයිඩ් එකේදී පෙන්වන්නේ. ඒක තමයි ගැඹුරුම ධර්මය. මේක බැලුවාම මේ හරි ප්‍රබල වූ ගැඹුරු වූ විශාල වූ ධර්මයක් තමයි මේ ධර්මය. එතකොට මේ තුන්වෙනි ස්ලයිඩ් එකේදී බලපු ධර්මය බොහොම ගැඹුරට කල්පනා කරන්න ඕනේ. අවිජ්ජාවම අයින් කරගෙන ගියොත්ින් මට මේ එකක්වත් නැtei කියන එක තියෙනවා. ඒක මගේ නිපකයේ තුල තියෙනවා. එතකොට මගේ උපේක්ඛාව කියලා කියන්නේ ඔන්න ඒ නිපකෝචයේ තියෙනා වූ ඒ නිපක වූ අර්ථය කියන එක මට උපේක්ඛාව තුල තියෙන්න ඕනේ. ඒ උපේක්ඛාව තියෙනවා නම් මම මේක දන්නවා. එතකොට මේ අනිත්‍යව හැදෙන විදිය දන්නවා. අතහරින විදිය මම දන්නවා. ඒක තමයි අර තුන්වෙනි ස්ලයිඩ් එකේ කිව්වේ. ඒක අමතක කරලා බෑ මං කියේ ඒක අර විශාල වූ ශ්‍රද්ධාවක් ඇතුව තියෙන්න ඕනේ කියලා කියන්නේ ඒක තමයි.
නැහොදයි ඒක තේරෙනවා. එතන ඔළුවේ තියාගෙන තමයි මේක යන්න ඕනේ. කියන්නේ මට අවිද්‍යාව ඇතුළු දෝමනස්සය ඇතිවෙනවා මයි කියලා දැනගෙන ඒක අරහා අරගෙන තමයි මේක භාවනාව අරයි යන්න ඕනේ.
සම්පූර්ණයෙන්ම ඒක අමතක කරලා බෑ. ඒක අමතක කරලා බෑ. ශ්‍රද්ධාව අමතක කරලත් බෑ. ශ්‍රද්ධාව කියන එක තදින් පවතින්නත් ඕනේ. නැත්තම් අපේ පොඩ්ඩක් හරි මාන්නයක් තියෙනවා. කොච්චර කල්පනා කළත් ඔය රහතන් වහන්සේලාත් එක්ක කල්පනා කරලා බලනකොට අපේ මාන්නේ තියෙන බව අපි පිළිගන්නවනේ. එතකොට මේ භාවනාව කරගෙන යනකොටත් ඒ සියුම් මාන්නයන් තියෙනවා. අර ශ්‍රද්ධාව තියෙනවා නම් අර බුදුහාමුදුරන්ටම තමයි ඒක සලකන්නේ. ඒ රහත් වෙච්ච පුද්ගලයාටම තමයි සලකන්නේ. අන්න ඒ විදිහට තියෙනවා නම් ওই ප්‍රශ්නේ ඇති වෙන්නේ නැහැ. නැත්තම් ඒ මේ තමන් වැරදි පාරවල ගමන් කරන සියුම්
තිරුවන් සරණයි ડોක්ටර්. ඔව්. අද ඇත්තටම අර මතක් නෑ කතා ස්වාමීන් වහන්සේ කියන්නේ තථාගතයන් වහන්සේ ධර්ම දේශනා අහනකොට කණ පිට පෙළවති විද්‍යා කණ පිට පෙළවාගේ තරමට බොහෝම හොඳට පැහැදිලි කරන කාරණාවන් ඉතාමත් පින්. ડોක්ටර් අනුතුන් අර අපි මක්කේ පලාසය වෙන්නේ ධර්මතාවයන් අපිට නරකටම ක්‍රියාත්මක කරන්නා වූ ධර්මයන් විදිහට දැක්කා වුණාට මෙතනදී පලාසය නේද ප්‍රඥාව කියන දේ විසිකරලා නිවනට යෑමට උදව් කරන ධර්මතාවයක් ප්‍රතික්‍රියාත්මක කරන්නේ ડોක්ටර්.
ඔව් ඒක හරි. ඔව් මෙතනදී අපි මේ කතා කරන්නේ පලාසය කියන එක මේ ගිහිල්ලා ওই නරක දේවල් වලට අපි මුලින් භාවිතා කර කර හිටියා. අන්තිමට ඒකම තමයි නිවන අත නැත මේක වැඩක් නැත කියලා මේ ඇතුලෙන් ඒ කියන්නේ මොකක් හරි ගෙදර තියෙන බඩුවක් එළියට විස කරන්න නම් ගෙදර ඇතුලේ ඉන්න ඕනේ. අන්න ඒ අර්ථයෙන් මේ ගේ ඇතුළට මේක ඇවිල්ලා ප්‍රඥාව ඇවිල්ලා ඒ පලාසයත් එක්ක තමයි ඒක අනිත් පැත්තට යන්න පුළුවන් වෙන්නේ. පිටින්දම් මේක විස කරන්න බෑනේ. අන්න ඒ අර්ථය ඒ විදිහේ. ඒතකොට පලාසය කියන එක මෙතෙන්දි භාවිතා කළා ඒ ආකාරයට. තෙරුවන් සරණයි. තව කාට හරි ප්‍රශ්නයක් තියෙනවද?
තෙරුවන් සරණයි ડોක්ටර් මේ අර
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. අර ඒරියා 1 ගියේ සතිය වේස්නාද ඒරියා 1 ඒරියා 2 කියන ඒ දෙක නම් සාමාන්‍යයෙන් දැටුණා. ඒ වුණාට ඒරියා 3 කියන එක කොහොමද ඒකට සම්බන්ධ වෙන්නේ?
දැන් ඒරියා 3 කියන එක බලන්න දැන් ඒරියා 2 කියන එක ඉදින් අපි අද විශේෂයෙන් පැහැදිලි කරා ඔය සරසංකප්පේ කියන එක කිව්වනේ. ඒ සරසංකප්පේ කියලා කිව්වහම ඔය ඉන්ටෙන්ෂන්ස් කියලා තියෙනවනේ, චේතනාවන් කියන ඒවා සරසංකප්පේ තුල තියෙනවනේ. එතකොට ඒරියා 2 එක කෙලින්ම සම්බන්ධ වෙලා තියෙන ඒරියා 3 එක කියන්නේ චේතනාවට. ඒතර සරසංකප්පේ තියෙන්නේ අර චේතනාව. ඒ රූපයත් එක්ක මම මොනවද කරන්නේ, මොන වගේ දෙයක්ද මගේ තියෙන්නේ, මම ඉස්සර නම් මේවා කෑවා, මේක රසය මෙහෙමයි ආදී වශයෙන් මේ චේතනාවන් කියන ඒවා එතන සම්බන්ධ වෙනවා. ඉතින් එතෙන්දී ඒරියා 3 එකට කෙලින් මේ සරසංකප්පේ වචනීය අර්ථයෙන්ම තියෙනවා එචන් චේතනාවයි කියන එක. එතකොට මේ චේතනාව කියන එක විමසුවාම ඉතින් ඇත්තෙම කියනවා නම් ඉතින් චේතනාව අන්තිමට කියනවානේ මේ මම නෙමෙයි ඔන්නේ රූපයයි කියලා. ඒක තමයි අර ඒරියා 4 එක කියන එක එතන හැදෙන්නෙත් එහෙමයි. චේතනාවෙන් විමසුවාම චේතනාව කියන මම නෙමෙයි කියන එක. ඒක අපි කලින් භාවනාවේදී සාකච්ඡා කළා.
පැහැදිලි
දරුවන් සම්මයි.
ඩොක්ටර්ලිත් මේ තවම ප්‍රශ්නයක් අහන්න මේ ඔය ස්ලයිඩ් 3 කියන එකේ ඒක ඒක තියෙන දේවලු ඒතර අනාගාමී ඵල සිතට සහ බෝධිසත්ව සිතට මේ ඉන්ද්‍රිය සංවරය පවත්වා ගැනීමෙන් තියෙන ඒකේ මන්ට මේ වෙනස ගැන ටිකක් කල්පනාවක් ආවා. ඒක ප්‍රශ්නයක් තියෙන දැන් අනාගාමී සිතක දිගටම ඉන්ද්‍රිය සංවරය පවතින්නේ නැහැ. අර පලසිත පවත්වා ගන්න අවස්ථාවල නිසා. එතකොට නමුත් බෝධිසත්ව කෙනෙක් පල ලැබලා නැති වුණත් ඉන්ද්‍රිය සංවරය දිගටම පවත්වගෙන යන්නේ මේ ස්ලයිඩ් 3 එකේ තියෙන දේවල් දිගටම පවත්වා ගන්න ඕන නිසාද? එතකොට අනාගාමී කෙනෙක්ට ඉන්ද්‍රිය සංවරය දිගටම පවත්වාගෙන යෑමට නම් මේ ස්ලයිඩ් 3 එකේ තියෙන දේවල් වලට අමතරව තවත් දේවල් තවත් මොනවද අවශ්‍ය කියන එක තමයි මගේ ප්‍රශ්නේ.
අනාගාමියට ඇත්තම කියනවා නම් ඕනි උතින්දි ඔන්නේ ස්ලයිඩ් 2 එකේ තියෙන එක අවබෝධ කරගන්න එක තමයි. අභිජ්ජා වුණොත් මට දෝමනස්සේ ඇති වෙනවා. ඒක උඩ තමයි මේ ඔක්කොම දුවන්නේ. ඒක හොඳට තේරුම් ගත්තා නම් එයාගේ ප්‍රඥාව භාවිතා කළා නම් ඒකට එයා ඒ හේතුවෙන් එයාට පුළුවන්කම තියෙනවා ඉන්ද්‍රිය සංවරය කරගන්න. ඔය අභිජ්ජා වුණොත්ින් මගේ ඇහැ තෙත් වුණොත්ින් මම මට ප්‍රමෝදයක් නැති කියන එක තේරෙනවා නම් මේ සූත්‍ර දේශනාවේ කියන එකේ තථාගත වහන්සේ කියන දෙයකට ශ්‍රද්ධාව තියෙනවා නම් ඒක ගත්තාම පාරේ ඇවිදින්න පුළුවන් කෙනෙකුට ඇවිදිනකොට මම බැරි වෙලාවත් මගේ ඇහැ තෙත් වුණොතින් මට ප්‍රමෝදය නැති වෙනවා. කවුද කැමති ප්‍රමෝදය නැති කරගන්න? ඒක පිළිගන්න කැමති වෙන්නේ ශ්‍රද්ධාව තියෙන පුද්ගලයාට විතරයි. එතකොට මේ ශ්‍රද්ධාව කියන එක ওই බෝධිසත්වයන් වහන්සේට තියෙනවා. ඒ බෝධිසත්වයන් වහන්සේ පල ලබල නැති වුණාට ඒ පුද්ගලයා දන්නවා මම මේ ඇස් කන් ආසාදී ඉන්ද්‍රියන් එයා තාපසයා වගේ ගත කරන්නේ මම මේවා පරිහරණය කර මේවා කරගත්තේ නැත්නම් මට ලෙඩ වෙනවා කියන එක එයා දන්නවා. ඒ දන්න දෙන්නටම ওই එක මාර්ථයේ තියෙන්නේ. එතකොට ඒ බෝධිසත්වයන් වහන්සේ ගත්තොත් ඉතින් ඒ නියුත ඉවරණ ගත්ත බෝධිසත්වයන් වහන්සේ නමක් ගොඩක් නියුත ඉවරණ ගත්ත බෝධිසත්වයන් වහන්සේ නමක් ඇත්තෙම කියනවා නම් ඒ සාමාන්‍ය අනාගාමියෙකුට වඩා ඉහළයි මනසින්. අනාගාමියක මෙහෙවන්න උනත් පුළුවන්කම තියෙන බෝධිසත්වයන් වහන්සේ නමකට එවන් වූ ඒ කියන්නේ දැන් ඔය නීති විවරණ සියල්ල ලැබපු බෝධිසත්වයන් වහන්සේ නමකට අනාගාමියකට කියලා දෙන්න පුළුවන් මෙන්න මෙහෙමයි කියලා. ඒ පුද්ගලයා මෙහෙම මේ තමන්ගේ ඥාණයෙන් මේක අවබෝධ කරගෙන නැති වුණාට එයාගේ ප්‍රඥාව අර ඒ ආකාරයට පවතිනවා. මෙහෙවන්න පුළුවන් තත්ත්වයට ඒ ප්‍රඥාව පවතිනවා. එහෙම කාලයක් තියෙනවා.
දෛතෙන්
රංගසර්ණයි. තරන්සර්ණයි. තව කාට හරි ප්‍රශ්න තියෙනවද?
තරන්සර්ණයි ડોක්ටර් මට හිතුනේ මේ ડોක්ටර් කැඩෙන බිඳෙන ධාතු ගොඩක් අරගෙන ඊට පස්සේ අපි මේ සකස් කරන හදන නිත්‍ය වශයෙන් පටිච්චුපන් පටිච්චසම්පන්න ධර්මයක්. එතකොට මට හිතෙන ડોක්ටර් ඒකම මාන්නේ නේද කියලා. මොකද අපි මෙච්චර මේ නිවනක් තියෙද්දි අපි හිතනවා නෑ අපිට තාත් පුළුවන් මේක පුළුවන් කියන අර යටි මාන්නේ කියන්නේ ඒකම නේද කියලා මට හිතෙන ડોක්ටර්.
ඔව් ඒකම තමයි අර තවත් අර්ථයකින් කිව්වේ මේ සකස් කරනවා කියන එක මක්කේ කියන එක. එතකොට මේ මක්කේ කියන එක ගත්තාම ඒක තමයි මාන්නේ වෙලා තියෙන්නේ. ඔය මාන්නේ කියන එක මගේ මුසාව තියෙනවනම් මට මාන්නේ තියෙනවා. මගේ පරුසාවාචිය තියෙනවනම් පරුසාවාචිය මාන්නේ තියෙනවා. මම සැරයි කියලා කෙනෙකුට මාන්නයක් තියෙනවා. අන්න ඒ වගේ මේ මක්කේ තියෙනවා කියලා එයාට මාන්නයක් තියෙනවා. ඒතර මක්කේ කියලා කියන්නේ මේ නිර්වාණී ගුණ මකලා මේ සකස් කරා සකස් කරපු දෙයක්. සකස් කිරීම තමයි එතන මාන්නේ වෙලා තියෙන්නේ. එතකොට මේ මාලා කියන්නේ අපි පටිච්ච සමුප්පන්න ධර්මයෙන් මොකද්ද වෙන්නේ? අපි සකස් කිරීමක් කරන්නේ. අවිද්‍යාව පත්‍ය සංඛාරා. ওই කියන අර්ථයනේ තියෙන්නේ. ඉතින් සකස් කරනවා කියන කියන්නේ එතන ඒකම තමයි මාන්නේ.
අප්‍රමාණිතින් ડોක්ටර්
ෆ්‍රැන්ක්. තව කාට හරි ප්‍රශ්නයක් තියෙනවද?
ලලිත් මට තව පොඩි එකක් තියෙනවා ලලිත්. දැන් අපිට ඇහෙන් රූපයක් දකිනකොට ඇත්තටම මේ දැන් ඔය තෙත ගතියක් ඇති වෙනවා කියලා හරියටම අපි එක මොහොතක හරි දැක්කොත් ඒ වෙලාවේ ඒ කියන්නේ ප්‍රබෝධයක් ඇති වෙන්නේ නැහැයි කියන එක මේ ශ්‍රද්ධාවෙන් අපි දැක්කොත් මට නිකන් මේ වෙලේදී හිතුණා ඒ වෙලාවේදී අර අවිද්‍යාස්රවේ වැඩ කරන්නේ නැත්ද ඒකහන්ද ඒ වෙලාවේ ඒ දැකපු පර්ටිකියුලර් රූපේ නිසා මට මේ අවිද්‍යා අනුෂය ඇති වෙන්නේ නැද්ද කියලා. එතන සරලයි.
දැන් තෙත් උනාය කියලා දැක් මම මනසේ පවත්වාගෙන යනවනම් මෙහෙම උණුතින් මගේ ඇහ තෙත් උණුතින් මං ඉවරයි. මගේ තියෙන ප්‍රමෝදයක් තියනවද? ප්‍රීතියක් පස්සද්දියක් මේ ඔක්කොම නැති වෙනවා කියන එක මම කල්පනා කරගෙන තියනවනම් ඒ කියන්නේ විමුක්ති චිත්තයෙන් භාවිතා කරපු මනුස්සයාට අරක දකින්නකොටම එයා විමුක්තිය සහිතව එයා ඉන්නවා. රහතන් වහන්සේලා ඉන්නේ මේ විදිහට. එතකොට තව මනුස්සයෙක් ඔක තෙත් උනාට පස්සේ නම් දැක්කේ එයා පටිච්ච සමුප්පන්න ධර්මයේ යම් කිසි තුනක් දොරක් ගිහිල්ලා ඊට පස්සේ මේක හදාගන්නවා. අනේ මට මේක එපා, මම මේ මහා දුකකට මම වැටෙන්නයි යන්නේ, වැටුණා එහෙම නැත්තම් වැටෙන්නයි යන්නේ කියන එක කල්පනා කළා. එයා ඒක හදාගන්නවා. එතකොට එයා විමුක්ති චිත්තය කියන එක ඒ දකින අවස්ථාවේදී තිබුණේ නැහැ. නමුත් දැකලා ඉවර වෙලා දැන් මේක කුණු ටිකක් එයාගේ ගෙදෙට ඇවිල්ලා ඉවරයි. දැන් එයා කුණු ටික සුද්ධ කරනවා. අර රහතන් වහන්සේ නමක් නම් ඒක ඉන්න මිස්සෙල්ලා අවිජ්ජා වුණුතින් දෝමනස්ස වෙනවා කියන අර්ථය තේරුම් අරගෙන විමුක්ත චිත්තයෙන් යුතු ගමන් කරනවා. තෙත් දෙන්න දෙන්නෙම නැතුව. එතකොට මම හිතන්නේ අපේ කාලය අවසానයි. එහෙනම් හැම දිනාටම තෙරුවන් සරණයි.
තෙරුවන්
සරණයි.
සරණයි.
සරණයි.